ඔන්න අයිබෝන් කියලට එක්කතා නමයි නැඩසටන්ඩ හැමෝම සාධනයෙන් පිළිගන්න. අද කට්ටිය මොකද බුද්ධික
අද අපි දෙන්න විතර ඉන්න ඇතට වන එක තැනගන්න
එක තැනගන්න අපි දෙන්න විතර අනික් කට්ටිය කොයකො දින්න ඉන්නන්නේ කට්ටිය පිත්තක
මම හර්ෂ ගෙතරින් දන්තමයි
මම කෙල්ලින මත් ගෙතර දන්නද
හොන්ඩැන ස්තුකෘති පරදි ගෙතන
එතකොට අපේ මලින්තනම් පොඩි ප්‍රශ්නයක් වුණා මේ ස්කයිප්වල මොකද මලින්තලු පරිගණකයක් කරන් තා මයික් එක හයි කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍යයෙන් ඉතින් කොහොමත් මලින්ත ගත්තොත් දෙයක් ඒක සක්ස්නේ ඊයගේ ඉතින් මේ වර මයික් එක සක්ස්ලු
ඒ වරට අපි මේ අවශ්‍ය වෙලාවෙදි මලින්ත කෝල්
දුරකථනය සම්බන්ධ කරගමු ඒක තමයි මොකද මලින්තට මේ අපේ දින ජාතියෙම දුරකථන කනෙක්ෂන් නැතිවම අපිට කතා කරන් තියව දිගට නමුත් මේ තියෙන්නේ යාගේ වෙන જાති එකක් එතකොට ඉතින් මුදල් ප්‍රශ්නෙින්ද පොඩ්ඩක් අවශ්‍ය දැන දිදා කෝල් එක ගන්න නේදවා මොනාරි අලුත් නිවුස් එකක් තියෙනවා නිවුස් එක නම් අපිට හර්ෂාද පොල්ලක් තියපු එක තමයි නේ
ඔව් නේද ඒක ලැතන ලොකු නිවුස් එකක් නේ
පොල්ලක් තිබ්බේ නෑ
මම මේ ටෙක් කතා වලට තිබ්බමයි නේද කට්ටියම
ඔව් ඔහොම පොල්ලක් තිබ්බම තමයි ඇත්තටම මොකද මේ එනවමයි කියලා අන්තිමට එන්න තියෙන වෙලාවදී කතා කරලකෝ මේ සාමාන්‍ය වැටෙන්න බැරි වැඩක් වටනා කියලා ඒනටදී අපිට ආරංචි දෙයක් නම් වෙන එකක් වෙලා තියෙන්නේ. තිල්ල නේද තිල්ල?
ඇව්ව අපිට ආරංචි දෙයක්.
ඔව් තිල්ලටත් මේ කර්ෆියු නිසා
එහෙම තමයි මඩ ගහනවා දූෂපාන ආරංචි යනවා
ඇටි. නෑ මඩක් නෙමෙයි අත්‍තරම මේ අර ඔයා මේල් එක දාලා දෙන උදේවරු බුක් කියලා බලනකොට ඒක අර එක්ස්ටෙන්ඩ් වෙලා නේද හවස වෙනකම්.
ඔව් උදේ
බුක් ඔව් ඒක
තමයි. මේ ඩබල් බුකින් වෙලාද ඒකයි ප්‍රශ්නේ. උදේවරු හවසට තිලිනටත් පොඩ්ඩක් කර්ෆියු නිසා 8ට කලින් ගෙදර යන්න ඕන හින්දා තිල්නවත් දැව්වා මේ අතර තිල්ලම උදේ නැගිට හිටියේ මේ මොකද බුද්ධික මේ හැරව ගත්තෙත් පහට ඉදර අපි
උදේ පහට
උදේ පහටද
හවස 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 ඉතින් නෝදයි මේ අදට එක්කද ටිකක්
කොම කොමාරි දැන් කට්ටිය ඇත්තල හිටියත් අද කරගෙන යමු නේද
ඔව් ඒක තමයි
කාලින්ග මොකද අපි ප්‍රශ්න නම් අද ටිකක් තියෙනවා නේද වැඩි
ඔව්
ඒකකින් පටන් ගමුද?
ඔව් ප්‍රශ්නයක් කතා කරමු අපි. මුලින්ම මොකද්ද බුද්ධික අපිට තියෙන්නේ?
අපෙන් අහලා තිනා රංජන් පෙරේරා කියලා කෙනෙක් අහලා තින්නේ. එයා Ubuntu 8.10 වල වයර්ලස් ඩ්‍රයිවර් එකක් හොයාගන්නේ කොහොමද කියලා අහලා තිනවා.
ඔව්. එයා කිව්වට එයා කාඩ් එක මොකද්ද කියලා තිනවලු
බුද්ධි. ඔව් ඇත්තටම වැඩි විස්තරයක් නැහැ. නිකම්ම වයර්ලස් ඩ්‍රයිවර් එකක් හොයාගන්නේ කොහොමද කියලා තමයි තින්නේ. මම හිතන්නේ මේ ලැප්ටොප් එකේ වෙන්නේ නැති.
ඔව්. එහෙම කිව්වාම ටිකක් අමාරු ඉනේ බුද්ධික මේ යා වයර්ලස් කාඩ් එක මොකද්ද තියෙන්නේ ඒ වගේ දේවල් පොඩ්ඩක් එයාට හොයාගන්න දන්නේ නැති කමක් දන්නේ නැහැ නේ බුද්ධික
ඔව් මම හිතන්නේ දැන් ඔය ප්‍රශ්නේ ආව නේද තව අපේ කට්ටියටත්
ඔව් දැන් මට නම් ප්‍රශ්නයක් තියෙනවා මගේ අර තියෙන වයර්ලස් කාඩ් එක මොකද ඕකම තිලනටත් තියෙන ඔය ප්‍රශ්නේ මේ ඒක Ubuntu මං කිව්ව අර කලින් කවගේ 8.10 වලදී අර අලුත් kernel patch එකක් දැම්මම මගේ කාඩ් එක වැඩ කරන්න ගත්තා හැබැයි ඒක ටිකක් මහන්සියලා හදාගන්න ඕනේ. ඒ જાතියෙම කාඩ් එකක්ද දන්නේ නැහැ. එයාගේ ලැප්ටොප් එකේ තියෙන මොකද ඒ Atos කියන කාඩ් එක දැන් අලුත් ගොඩක් ලැප්ටොප් හැම එකටම වගේ එනවා.
මම හිතන රංජන් මේ ඔයා කාඩ් එකේ මොඩල් එකේම කිව්වොත් අපිට තව ටිකක් උදව් කරන්න පුළුවන්
වෙයි. ඔව් ඒක හොයාගන්න දන්නේ නැත්නම් හොයාගන්න හැටි අපි link එකක් දාමු නේද? මොකද LSPCI කරලා බලන්න පුළුවන් යාගේ devices මොනවාද attach කරලා තියෙන්නේ කියලා.
ඔව් ඒ script එක අපි දාමු නේ.
ඔව්
දව ඒකම එයා අහලා තිනවා Canon IP1800 කියන printer එකේ drive එක හොයාගන්න site එකක් කියන්නේ කියලා.
ඔව් ඇත්තටම එයාත් ඒක Linux වලට දාන්නෙ නැති අහන්නේ නේද? ඒකේ
කෝ Linux වල Ubuntu ගොඩක් වෙලාට
ඔව් ඕක Cups කියලා තමයි printer service එක තියෙන්නේ. ඕකෙන් ගොඩක් වෙලාට දැන් ඒ printer එකේම drivers නැතුණාට ඒකට සමාන printer එකක් බලලා දැම්මොත් වැඩ කරන්න පුළුවන්. ඒක ගැන පොඩ්ඩක් බලලා මොකද්ද හරියන්නේ කියලා අපි කියමු නේ බුද්ධික.
ඔව් මේ කාලෙක මේ Linux drivers තියෙන වෙනම මේ sites තියෙනවද
නෑ හර්ෂ එහෙමනම් අමාරුයි මොකද ගොඩක් වෙලාට දැන් Linux ගොඩක් වෙලාට හැම drive එකක්ම වගේ kernel dependent. ඒ කියන්නේ kernel එකත් එක්කම තමයි ගොඩක් වෙලාට hardware device එකේ drive එක එන්නේ. ඉතින් මෙතෙන්දී ගොඩක් වෙලාට drivers දෙන්නේ දෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් Nvidia එහෙම ගත්තොත් Nvidia drive එක තියෙන. එතකොට kernel එකට ඒක attach කරලා තමයි වැඩ කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ ඉඳ ගොඩක් devices වලට හැමතිස්සෙම common drive එකක් වගේ Linux එක්කම එනවා kernel එකත් එක්ක. ඉතින් අර kernel support එක නැතුණාම hardware එකට තමයි මේ වගේ ගැටලු මුණ පාන්න වෙන්නේ.
එතකොට පොඩ්ඩක් ප්‍රශ්නයක් එනවානේ.
ඔව් ඒක නෑ මොකද ගොඩක් වෙලාවට ගොඩක් vendors ලා දෙන්නේ නෑ. දැන් Intel උනත් Intel graphics වලට දෙන්නේ එක මේ drive එකක් විතරයි. ඒගොල්ලෝ common.
ඒ කියන්නේ generic drive එකක්
තියෙනවා. Generic drive එකක් තියෙන. ඉතින් ඒක හැමතිස්සෙම hardware එකේ full feature support කරන්නේ නෑ. ඒ කියන්නේ මම ඔක් කලිනුත් කතා කරලා තියෙන උදාහරණයක් ගත්තොත් මගේ laptop එකේ තියෙන sound card එක ඇතටම ඇවිල්ලා මේ මේක තිනව ජැක් ඩිටෙක්ෂන් කියල එක. ජැක් ඩිටෙක්ෂන් කියලා කියන්නේ ගහන ජැක් එකනෝ යහනවා මේක මොන ඩිවයිස් එකද වා කනෙක් කරේ කියලා. උදාහරණයක් ගත්තොත් මගේ ඔඩියෝ අවුට් එක, මගේ ඔඩියෝ අවුට් එක ඇනලොග් සහ ඩිජිටල් දෙකම තියෙනවා. ඩිජිටල් කියලා කියන්නේ මේක ඔප්ටිකල් ඔඩියෝ අවුට් එකකුත් තියෙනවා. දැන් ලිනක්ස් දැම්මොත් එහෙම ලිනක්ස් වලට තේරෙන්නේ නැහැ මේ මොන අවුට් එකද එනේබල් කරන්න කියලා. දැන් වින්ඩෝස් වල දිනම් මං ඔඩියෝ අවුට් එක ගම යන හෙඩ්ෆෝන් එකක්ද ගැහුවේ, ස්පීකර් එකක්ද ගැහුවේ, නැත්නම් ඔප්ටිකල් අවුට් එකද එනේබල් කරන්න ඕනේ. ඉතින් මේ වගේ ගැටලු ගොඩක් වෙලා ලිනක්ස් වලදි තියෙනවා. මොකද මං ගොඩක් උත්සාහ කර හදාගන්න පොඩ්ඩක් අර ඉන්පුට් අවුට්පුට් හදාගන්න පොඩ්ඩක් හදන්න බලන්න. නමුත් ඔප්ටිකල් එනේබල් කරාම මේක ජැක් එක ගැහුවම යාට තේරෙන්නේ නැහැ මේක කොයි එකද ගැහුවේ කියලා, ඔක්කොම එනේබල් වෙන එක තමයි වෙන්නේ.
ඒ ගැටලු එන්නේ මේ ලිනක්ස් ඒ OS එකයි මේ ඩ්‍රයිව් වෙන්ඩර්ස්ලා අතර තියෙන සම්බන්ධතාවය අඩු නිසාද?
ආ ගොඩක් වෙලාට වෙලා තියෙන්නේ වෙන්ඩර්ස්ලා ලිනක්ස් ගැන එච්චර තාමත් එලවන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාට මහන්සි වෙන්නේ නැහැ වින්ඩෝස් ලිනක්ස් වල ඩ්‍රයිව් එකක් හදන්න. හැබැයි ගොඩක් වෙන්ඩර්ස්ලා Mac වලට නම් හදනවා. මොකද ඒගොල්ලෝ දන්නවනේ ප්‍රතිශතයක් වශයෙන් Mac සහ Windows වැඩි, Linux අඩුයි කියලා. ඉතින් ගොඩක් වෙලා Linux එක්කම එනේ ඉඳ community drivers ඉඳ. මොකද දැන් මෙහෙම ප්‍රශ්නකුත් Linux වලදී තියෙනවානේ. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් vendor drive එකක් දුන්නා. vendor drive එකක් දුන්නට මේක open source විදිහට යා drive එක දුන්නේ නැත්නම් මේගොල්ලෝ මේක add කරන්නේ නැහැ Linux වලට. මේක non free කියලා. දැන් drive එක ඇත්තටම free දෙන්නේ. drive එක ඇත්තටම free දෙන්නේ. ඒ වුණාට මේගොල්ලන්ගේ මතයක් තියෙනවා මේක code එකක් දුන්නේ නැත්නම් මේක free නෙමෙයි කියලා. මම හිතන දනිෂ්කත් ඒකත් එක්කම අත් එක එකග වෙනවා ඇති.
ඔව් අනිවාර්යෙන්.
මොකද
ඒකවර කාලෙකදී තොරගලින්ක වෙන්ඩ කෙනෙක් සාමාන්‍යයෙන් මේ සල්ලි
එහෙම දෙන්නේ නැහනේ.
ඔව් දෙන්නේ නැහැ. ඒක තමයි මෙතෙන්දි ගැටලු. එතකොට අර
වෙන්ඩ කෙනෙක් drive එකක් හදන්න සෑහෙන වෙදම් කරනවානේ.
ඔව්. ඒක තමයි තියෙන එතනක තියෙන ගැටලුව. දැන් මේගොල්ලෝ මේක ඇඩ් කරන්නෙත් නැහැ. මේක ඉතින් මොක අර දෙපැත්තට වැනෙන වැඩක් තමයි තියෙන්නේ. ඉතින් කවුරු හරි එක්කෙනෙක් නැවෙන්න ඕනේ. ඉතින් දැන් අර ඒක ඔව් දැන් ওই mint එහෙම පොඩ්ඩක් Linux mint එහෙම පොඩ්ඩක් ඉදිරියට ආවේ මේ අර මේ non open source software drivers මේක ඇඩ් කරලා නේ ගොල්ලෝ. එතකොට දැන් Ubuntu උදාහරණයක් ගත්තොත් Ubuntu වල මේක repo එක enable කරගන්න ඕනේ manually ගිහිල්ලා. non free ඒවා මේකට ඇතුල් කරනවා කියලා. ඉතින් ඒක දැම්මහම මහා වදයක් වෙනවා. අර හැමතිස්සෙම notification එකක් එනවා non free drive එකක් in use, non free driver එකක් in use කියලා. ඉතින් මේ වගේ සාමාන්‍ය පාවිච්චි කරන මිනිස්සුන්ට වැඩක් නැහැ මේක ෆ්‍රීද නැද්ද මේක මොකද්ද කියලා මේක වැඩ කරන්න අවස්ථාවෙන්නේ තියෙන. ඉතින් ඕ වගේ ගැටලු Linux වලදී මම ගොඩක් දැකලා තිනවා මේ ඉතින් මිනිස්සු අනයි මේක නැත්තේ දෙන්නේ නැත්තේයි කියලා. ඉතින් ඔතන තියෙන ගැටලුව නම් ඕක තමයි.
කලින් අපි ඊළඟ ප්‍රශ්නේ දියමුනේ.
ඔව්.
ඊළඟට අපි බුද්ධි ගහලා තියෙන ප්‍රශ්නේ.
බුද්ධික ප්‍රශ්න අහන වැඩිනේ මේ බුද්ධික වඩ වෙන දෙන්න හොරෙන් හොරෙන් අපෙන් ප්‍රශ්න අහනවා.
අපේ බුද්ධිකම තමයි මම හිතන්නේ.
කලින් කිව්. ඔය එතන මේ බුද්ධික අපේ බුද්ධික කෙනෙක් තමයි. මේ එයා හැබැයි කලින් අපේ හැම වැඩසටහනකම ප්‍රශ්නයක් ගන්න වගේ අහනවා.
අපේ IT බුද්ධිකනේ.
ඔව්. දැන් වැඩසටහන් දෙකකට විතර ඇහුවේ නැහැ. මොකද එයාම කියලා තියෙන ඕන්න සද්ද නැති ඉඳලා ඔන්න ආයෙ පටන් ගත්තා කියලා. ඔව්. බුද්ධික අහලා තියෙන එයාගේ dual boot වෙන්න හදලා තියෙන ඔලු කම්පියුටර් එක Windows XP එකත් එක්ක Linux එකල්ලු දාලා තින්නේ Ubuntu Red Hat CentOS Fedora ඔය හැම එකම කියලා කියනවා. ඔව් Windows XP වල ගැටලුවක් ආවම ඒකේ recovery console එකට එන්න එයා XP CD එක දාලා boot කරනවලු.
ඔව්
ඒත් boot වෙන්නේ නැහැ XP CD එකෙන්. ඒකට හේතුව මොකද්ද කියලා අහනවා. කොහොමද කියලා අහනවා නිවැරදිව recovery console එකට එන්නේ.
ඔයා ඒකම කියලා තියෙනවා boot priority එක CD ලෙස සකසලා තියෙනවා. බූට් කලේට බූටින් ෆ්‍රොම් CD ROM යන මැසේජ් එකක් එනවා කියලා.
ඔව් එතන අපිට අහන්න තියෙන ප්‍රශ්න ටික ඔක්කොම කියලා නේ. එයා පැහැදිලිව අහලා දිනවා.
පැහැදිලිව අහලා දිනවා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් මෙතන බූටින් ෆ්‍රොම් CD ROM යන මැසේජ් එක නෙමේ සාමාන්‍යයෙන් නම් එන්නේ මේ ඩියුවන බෝඩ් ෆ්‍රොම් ද CD ROM කියලා තමයි අහන්නේ. එතකොට තමයි එන්ටර් කරන්න ඕනේ. මොකද එතන ඒක සාමාන්‍යයෙන් ඔරිජිනල් Windows XP CD එකක් නම් එයා එකපාර්ට්ම OS එකේ බූට් එකක් තියෙනවා නම් එයා කවදාවත් CD එකෙන් එකපාර්ට් බූට් වෙලා යන්නේ නැහැ. එතෙන්දී අහනවා hard CD එකෙන් බූට් කරන්න ඕනේද කියලා. තප්පර ගානක් ඇතුළත එන්ටර් කරලා හරි මක්කර කී එකක් එන්ටර් කරේ නැත්නම් තමයි බූට් එකට
යන්නේ. මම හිතන්නේ කලින්ද දැන් boarding from CD DVD කියලා එන්නේ BIOS වලින් එන message එක.
BIOS එකෙන් එන message.
ඊළඟට press enter කියලා එන්නේ ඒක
Windows CD. ඒ කියන්නේ ඇත්තටම එතකොට මේ ඒ කියන්නේ ඇත්තටම CD ROM එකේ bootable disk එකක් තියෙනවා කියලා BIOS එකෙන් identify කරගෙන boot එක hand over කරලා තියෙන එතකොට CD එකට.
ඔව්. දැන් මේ message එක එන්නේ නැහැ කියන්නේ අපිට එතනින් ගන්න තියෙන මේ අදහස තමයි
CD එකේ boot එක වෙන්නේ නැහැ. එක්ක multiple CD ROMs තියෙනවා නම් වැරදි CD ROM එකේ දාගෙන ඉන්නවා.
ඒවගේ ගැටලුවක් තමයි. එහෙම නැත්නම් රිෆයින් සෝල්ලකට එන්න පුළුවන්නේ.
ඔව්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් එයා කියලා දෙන මෙතන අර බ්ලූ ස්ක්‍රීන් එකට එන්නේ නැහැ කියලා. ඒ බ්ලූ ස්ක්‍රීන් එකට එන්නේ නැත්නම් CD එක බූටින් ස්ටාර්ට් වෙන්නේ නැති හින්දා. ඉතින් ඔතෙන්දී ප්‍රශ්නේ මට නම් හිතෙන්නේ අරක තමයි බුද්ධික තියෙන්නේ මේ CD එක බූටබල්ද කියලා මට ක්වෙස්චන් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් වෙන කම්පියුටර් එකකට දාලා යට චෙක් කරන්න බලන්න මේක
පොඩ්ඩක්. ඒකත් බලන්න.
එහෙම නැත්නම් ප්‍රශ්නේ යාළුවෙක්ගේ කම්පියුටර් එක වගේ ඔය CD එක
දා. නෑ, මෙයා වැඩ කරන තැන පරිගණක තියෙනවා. මම පෞද්ගලිකව ටිකක් මෙයාව දන්නා. ඉතින් එතනක පරිගණක ගොඩක් තියෙන හැට වෙන එකකට දාලා උනත් මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන්.
මේ මල්ටිපල් CD ROM තියෙනවා නම් මේ එයා මේ ප්‍රයිමරි මාස්ටර් එකකට ගහලා තියෙන එක බලන්න නේද?
ඔව්, ඒක තමයි. ඒ කියන්නේ හරි ROM එකද කියලා. මොකද නැත්තම් දැන් ROMs දෙකක් තුනක් තියෙනවා නම් සමල්ලාට ප්‍රශ්නයක් වෙනවා. දැන් මෙයා
මෙතන
ඔව්
ඒකම අර දැන් සමහර වෙලාවට කියනෝ නේද, කියන්නේ බූටබල් මීඩියා එකක් දාන්නයි කියලා මේ කියනෝ නේද, මේ මෙසේජ් එකක් එනෝ නේද,
ඔව්
සමහර බූටබල් CD එකක් දාලා එන්ටර් කරන්නයි කියලා සමහර දැන්
ඔව් සමහරලාට මෙහෙම දෙයක් වෙනවා දනිෂ්ක, මේක ඩිටෙක්ට් කර කර ඩිටෙක්ට් කර කර බල බල ඉන්න වෙලාවල් තියෙනවා. මොකද සමහරලාට යා බයස් එකේ enable කරලා නැද්ද දන්නේ නැහැ. try other boot devices කියලා try other boot devices කියලා enable කරලා තිබ්බේ නැත්නම් අරයා පළවෙනි boot device එක විතරක් බලලා නිකන් ඉන්නවා බලාගෙන ඉන්නවා. ඉතින් සමහර බයස් වල මේ රේක එන්නේ නැහැ. මොකද පරණ බයස් නම් ඒකෙ එන්නේ නැති වෙලාවල් මම දැකලා තියෙනවා. එහෙම ඒ කියන්නේ බූට් එකක් නැහැ කියලා කියන්නේ CD එක try කර කර ඉන්නවා. සමහරවල් මේක ROM එකේ ගැටලුවක් වෙන්න හැකියාවකුත් තියෙනවා. යාම තව ප්‍රශ්නයක් බුද්ධික තියෙනවනේ. ඒකත් අපි
හෙන්න ඕනේ. තව කියලා තියෙන කාලින්ග NTLDR missing press control order delete to restart කියලා එන error message එක මේට මොකද කරන්නේ? ඒකේ NTLDR කියන එක හරියට ඉන්ස්ටෝල් කරලා මේ හදාගන්නේ කොහොමද කියලා අහලා
තියෙනවා. ඔව්, ඒක ඇත්තනම මේ රිකවරි කන්සෝල් එකට ගිය පළියට මේක කරෙක් කරන්න බෑ. ඇත්තනම අර NTDLR එක එක්ස්ට්‍රැක්ට් කරලා ඒකෙ තෙන්ට දාලා තමයි අර ෆික්ස් බූට් එකයි ෆික්ස් MBR එකයි කරන්න ඕනේ. ඒක ගැන ස්ටෙප් බයි ස්ටෙප් පොඩ්ඩක් තියෙන එක සයිට් එකට අපි ලින්ක් එකක් දෙමු නේද බුද්ධික. මෙතන නැත්තම් කමාන්ඩ් ටික වල තේරුමක් නැති වෙයි කියලා.
ඔව් ඒක තමයි. ඒකට අපි ලින්ක් කරමු.
ඔව් ඒක ලින්ක් කරමු. මේක ඇත්තනම හරි ලේසියෙන් හදාගන්න පුළුවන් ගැටලුවක්. ඔව් තිල්න.
ඔක් කාලින්ග Windows පාවිච්චි කරන හැමෝටම වගේ ඇවිල්ලා තියෙන.
ඔව් මේක ඇත්තනම වෙන්නේ අර බූට් සෙක්ටර් එකේ NTDLR කියන්නේ මේ ඇත්තනම මේ NT වල බූට් ලෝඩ් එක. ඒ කියන්නේ ඩිවයිස් හાર્ඩ්වෙයාර් ලෝඩ් කරන උතෙන්දී. ඉතින් ඕක ගොඩක් වෙලට මැකින එක තමයි වෙන්නේ කරප්ට් වුනාම බූට් වෙන්නේ. මේක ඇත්තටම හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. අරක එක්ස්ට්‍රැක්ට් කරලා තෙන්ට කොපි කරගන්න තියෙන්නේ. ඒක කරන හැටි අපි කියමු. මොකද CD එකෙන්ම මේක කරන්න පුළුවන්.
මේ කලින් මේ Windows 7 එකෙත් ඔය විදිහටම දන්නේ නැහැ නේ කරන්න තියෙන්නේ.
ඔව් බූට් බලන්න.
Windows 7 එකේ අර සම්පූර්ණ වෙනස් කරලාද දන්නේ නැහැ නේ.
හැබැයි අර එක ගැටලුවක් තියෙනවා මේ Windows 7 වලදී බූට් දැන් අපි දැන් උදාහරණයක් dual boot දැම්මනම් Windows Vista XP එක හරි දැම්මනම් Windows 7 වලින් ඉන්ස්ටෝල් කරලා තිබ්බත් නේ Vista මේ XP CD එකෙන් ගිහිල්ලා රිකවර් කරන්න බෑ බූට් ලෝඩ් එක ඇත්තටම. ඒ කියන්නේ අන්තිමට ඉන්ස්ටෝල් කරපු OS එකේ එකෙන් තමයි හදන්න ඕනේ. ඒ කියන්නේ ඉහළ ප්‍රයොරිටි තියෙන OS එකෙන්. මොකද Windows 7 වල අන්තිමට ඉන්ස්ටෝල් කරලා ඒක ගැටලුවක් આવත් එහෙම XP වලින් හදන්න ගියොත් මේක හරියට වැඩ කරන්නේ
නැහැ. හදන්න බෑ. මට එහෙම එකක් වුණා.
ඔව් ඒක නිසා ඒක අනිවාර්යෙන් Windows 7 එකෙන්ම හදන්න ඕනේ.
7 එකෙන්ම හදන්න ඕනේ නේ.
ඔව්.
කලින්ග මේ අද මේ ඔය ප්‍රශ්නේ අහපු බුද්ධිකටම ඇතිවෙච්ච මේ ගැටලුවක් තියෙනවා. මම කමන්නෑ නේද මෙතන දේකට. මේක මෙහෙමයි උනේ මේ බුද්ධිකට අද ප්‍රශ්නයක් කියලා තිබ්බ අර SSH කරද්දී මේ වෙන පරිගණක එකේ. මෙයා කිව්වා يعني මේ ටිකක් වෙලා ගිහිල්ලායි කියලා මේ ලොගින් එකට එන්නේ. ඒ කියන්නේ කනෙක්ට් වෙලා يعني ලොගින් එක එහෙම අහද්දී ටෙක් වෙලා යනවා කියලා. ඇත්තට මේක මේ නෙට්වර්ක් එකේ තියෙන මේ කනෙක්ෂන් එකේ ඉෂුස් වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ සාමාන්‍ය ටිකක් වෙලා ගිහිල්ලා එහෙම ලොගින් එක වෙන හේතුවක් තියනවද?
ගොඩක් වෙලාවට SSH එකේ ටයිම් යන්නේ මේකේ යාගේ DNS එතන ඩෝසයක් තියෙනවා. DNS වල ප්‍රශ්නයක් තිබ්බම තමයි SSH එක රෙස්පොන්ස් කරන්න පොඩ්ඩක් ටයිම් යන්නේ ලොගින් ප්‍රොසෙස් එකේදී. මොකද මෙයා අර රිවර්ස් DNS ලුක්අප් එකක් එහෙම කරනවා. මේ IP to name, name to IP ලුක්අප් එකක් කරලා බලනවා මෙතන මේ කනෙක්ෂන් එක ඉනිෂিয়েට් වෙනකොට. එකක් කරන්න බලන් එයාට කියන්න පුළුවන් SSH deconfig එකෙන් මේක DNS lookup කරන්න එපා කියලා කනෙක්ෂන් එකක් ඉනිෂিয়েට් වෙනකොට. මේ ඒ ඩිලේ එක තියෙන ගොඩක් වෙලාවට DNS හරියට වැඩ කරන්නේ නැති වුණාම තමයි මේ ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ login root දැන් එයා root එක නම් login login එක window ගාලා root කියලා ගහන ටිකක් වෙලා බලන් ඉන්නා වගේ තියෙනවා.
ඒ ගොඩක් වෙලාවට ඔය Linux වලට කියන්නේ
ඔව් හරි මේ Linux වල SSH
කරනකොට Windows වල මේ තියෙනත් Windows වලත් තියෙන ඔය වගේම login වෙන්න හදනකොට මේ slow වෙන එකක්. ඒකටත් ඔය DNS ප්‍රශ්න බලපානවානේ.
ඔව් DNS කියන්නේ Windows domain එකේ ඉන්න ගන්න active directory response කරන්න යන time එක ගන්න පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු backup active directory දැන් primary එක down නම් backup එකට පොඩ්ඩක් වෙලා යනවා backup එකෙන් check කරලා බලන්න. ඒ වගේ ගැටලු තියෙන ගොඩක් වෙලාවට මේවත් ගොඩක් වෙලාවට DNS ගැටලු තමයි. ඒ කියන්නේ සාමාන්‍ය name resolve වෙන්නේ නැහැ. active directory resolve කරගන්න යා මේ DNS එදාගෙන. මේ DNS ප්‍රශ්න තිබ්බා නම් ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නේ.
ඊළඟ ප්‍රශ්නේ අහලා තින්නේ අමල්. එයා කියන යා Google Chrome use කරලා lankadeepa.lk divaina.com වගේ සයිට් බලනවා කියලා දිනවා. ඒක හොඳට පේනවා කියලා දිනවා. එයා lakbima.lk සයිට් එකට යනකොට ඒක Chrome වල පේන්නේ නැහැ කියලා දිනවා. ඒත් i7 වල ඒක හොඳට පේනවා කියලා දිනවා. ඒකට විසඳුමක් තමයි අහලා තියෙන්නේ.
ඇත්තටම මෙතන අපි මේක එක සැරේකුත් කතා කරාම
මේ ඔය වගේ ප්‍රශ්න තියෙනවා.
ඔව්. මේ ලංකාදීප දිවයින දෙක යුනිකෝඩ් දෙවස් කරන්නේ?
නෑ
නෑ නෑ.
ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ.
ඔය තුනම නෑ.
නෑ මේ තුනම යුනිකෝඩ් නෙමෙයි පාවිච්චි කරන්නේ. අනිත් එක තමයි මේ ලක්බිම කියන සයිට් එක පාවිච්චි කරන්නේ මේ IE සඳහා පමණක් වෙන් වුණ මෙතඩ් එක මේ embedded font කියන එකක්. embedded font කියලා කියන්නේ ඔව්. ඒක දැන් බ්‍රවුසර් එකත් එක්කම embed ඒ කියන්නේ සයිට් එකේම ෆොන්ට් එක embed කරලා එනවා. එතකොට ඒ වෙලාවට ෆොන්ට් එක download කරලා බ්‍රවුසර් එකෙන් display කරන එකක් වෙන්නේ. මේක IE වලට පමණක් සීමා වූ feature එකක්. ඒක නිසා වෙන කිසි බ්‍රවුසර් එකකින් මේක වැඩ කරන්න නැත්නම් මේක ඒ සයිට් එක design කරපු webmaster ලාගේ තියෙන ගැටලුවක් නේද තිල්ල. මොකද සයිට් එකක් හදන්න නම් අඩු ගානේ main browser තුනක්වත් check කරන්න ඕනේ.
browser එකට වරද්ද මෙතන පටවන්න බෑ. මොකද මේ website එකක් හදද්දී බලන්න ඕනේ දැනට තියෙන browsers හැම එකෙන් වගේ වැඩ කරන්න හදන්න.
දැනට වැඩිම මිනිස්සු පාවිච්චි කරන browsers ටික වැඩ කරන්න ඕනේ.
ඔව්.
අඩුම ගානේ දෙකක් තුනක් ප්‍රධාන තුනක්වත් බලන්න ඕනේ.
ඔව් ඒකම මම දැකලා තියෙන එකක් තමයි මේ EOT fonts use කරන site එක. ඒ font එක අපි download කරලා ඒක TTF file එක download කරලා දාගත්තම වැඩ කරනවා.
ඔය ගැට true type font එක download කරලා දින නෑ. සමහර site වල define කරලා දින font එක check කරන්න නැතුනොත් embed එක ගන්න කියලා බුද්ධික මම හිතන්නේ එහෙමයි.
ඔව්.
එතකොට නම් වැඩ ගන්න. ඒත් මේක ගැන නම් මට සැකයක් තියෙනවා මේ ලග්බිම නම්. මම උත්සාහ කරා මට නම්
හරි. ඕකේ නම් මේ ප්‍රශ්නේ මම නඳගින්නේ ප්‍රශ්නේ තියෙන ඉතින් මේ standard font එකක් තියෙනකොට මේ unicode single unicode තියෙනකොට මේගොල්ලෝ තාම මේ පරණ font විදියට යන එක.
ඔව් ඇත්තටම ඕක ගොඩක් තැන්වලදී කතා වුණා. මම හිතන්නේ ඒගොල්ලන්ට මේ message එක ගිහිල්ලා නැද්ද මේ ඒගොල්ලෝ සැලකිලිමත් වෙන්නේ නැද්ද දැන් නෑ ඕක නේද?
බුද්ධික මේ ඒගෙන මං කියන ලග්බිම එකට නම් ඇත්තටම මේ පෞද්ගලිකව කියලා තියෙන්නේ මේ මේකයි ප්‍රශ්නේ කියලා ඒගොල්ලන්ට පෙන්නලා දුන්නා. මේ දැන් අනිත් පත්‍ර වැඩ කරන්නේ කොහොමද, ඒගොල්ලෝන්ගේ වෙනස මොකද්ද කියලා. මොකද දැන් සිලිමින ඊතලයේ දිනමින ඒ කියන්නේ ලේක් හවුස්ේ පත්‍ර ටිකත් මේ යුනිකෝඩ් දුවන්නේ ඒ වගේ මේ ඊතලයත්. ඉතින් ඒක පෙන්නලා දුන්නා ඒගොල්ලන්ට. ඒ කියන්නේ ආර්ථික වශයෙන් උත් පෙන්නන ඒගොල්ලන්ට මේ කියන්නේ මාකට් එක නැති වෙනවා කියලා. දැන් ගොඩක් කට්ටිය සිංගල් යුනිකෝඩ් පත්‍ර ගියාම මොකද දැන් විස්ටා වලත් මේ යුනිකෝඩ් එනවනේ ඩිෆෝල්ට්. ඉතින් ඒ වුණාට ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරේ නැහැ. ඒක ඉතින් මේ අපිට වෙනස් කරන්න බෑනේ.
ඔව් මේක ඇත්තටම සනික සයිට් එක ඩිසයින් කරලා ඩෙවලොප් කරන්න තිය ඉන්ටර්නල් කට්ටියක් නෙමෙයි. මේක පිට කට්ටියක් කරන්න පිට කම්පැනි එකක්. ඒ අයගේ තියෙන දැනුමමදිකම වෙන්න පුළුවන් මේක සම්බන්ධයෙන්. මොකද දැන් යුනිකෝඩ් කියන එක ස්ටෑන්ඩඩ් එකක් වෙලා දැන් ගොඩක් අය
මං නම් කියන්නේ මේක අපි දැන් බ්ලොග් ලියන අය ගොඩක් මහන්සිලා මේ යුනිකෝඩ් කුරුදු වෙලා මේ වැඩ කරනවා. තාම මේ ලංකාවේ පත්‍ර ටික හරියට යුනිකෝඩ් පාවිච්චි කරන්නේ නැහැ කිව්වම මේක ලැජ්ජයි නේ.
ඔව් යුනිකෝඩ් පත්‍ර විතරන්නේ ආණ්ඩුවේ තැන්වලක් පාවිච්චි කරන්නේ නැහැ ගොඩක්
තැන්වල. හැබැයි අර ආණ්ඩුවේ news.lk හරිය එහෙම මේ ගවර්න්මන්ට් සයිට් දැන් පාවිච්චි කරනවා මං හිතන්නේ.
ඔව්
සිලුමිනේ යනවා නේ යුනිකෝඩ්.
නැහැ සිලුමිනේ ලේක් හවුස්ේ පත්‍රවලදී
නෑ. එහෙම නෙමේ හර්ෂණ මහර්ෂ කිව්වේ මං මේ කියන්නේ ඔෆිස් වල.
ආ ඔෆිස් වල.
ඔව් ඇතුලේ ගියාම මේගොල්ලෝ දවසක් මේ ලංකාවේ ප්‍රධාන පෙළේ ආණ්ඩුවේ ආයතනයකට ගියාම මේක ගොඩක් ඒගොල්ලෝ ට්‍රේනින් සම්බන්ධයක් තියෙන ආණ්ඩුවේ ආයතනය. මගෙන් කෙනෙක් අහනවා මේ අපි සිංහලෙන් ටයිප් කරාම මේ අකුරු කැතට එනවනේ කියලා. මම බැලුවා මොකද මේ කැතට එනවා කියලා කියන්නේ කියලා. මේගොල්ලෝ අර සිංගල් නිකන් ට්‍රූ ටයිප් ෆොන්ට් එකක් දාගෙන මේගොල්ලෝ සිංහල ටයිප් කරන්නේ ඉතින් ස්පිලි පාපිලි අර හරියට එන්නේ නැහැ. ඉතින් මං ගෝ යුනිකෝඩ් පාවිච්චි කරන්නේ නැද්ද? අපි දන්නේ නැහැ මේ එකක් එහෙම පාවිච්චි කරනවද කියලා. එතන IT කන් එකෙන් මගෙන් ඇහුවා. ඔය දැන් ගොඩක් කල් මේක ඇත්තටම චක්‍රලේ මේ ජනාධිපති චක්‍රලේකෙකුත් තියෙනවා මේක පාවිච්චි කරන්න ඕනේ කියලා ආණ්ඩුවේ යමහ හිතන එකම කියලා.
ඒගොල්ලන්ට මදි නේද ඒක දැනුවත්කම.
ඕ දැනුවත්කමත් මදි ඒ ඉන්න ඒ පිළිබඳ ඕ අනික මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. මේක එතකොට මේක මේ නිකන් හැඩ තියෙන ෆොන්ට් නැද්ද? ඕවා තමයි ඒගොල්ලන්ට තියෙන
ගැටලුව. ඒගොල්ලෝ මෙහෙමයි හිතන්නේ. ඉතින් කොහොම ගියත් සිංහලනේ ඔක මොන ෆොන්ට් එකෙන් කරත් එකයිනේ කියලා ඉන්නවා.
ඕ දැන් මේ ළඟදී මේ බුද්ධිකට මතක ඇති මං අර එක්තරා සමාගමකින් මට ඒක ලිපියක් මම ෆෝවර්ඩ් කරා බුද්ධිකට. අපිට අර ආපු එකේ මතක ඇති ඒකෙත් ෆොන්ට් දාලා තියෙන යුනිකෝඩ් නෙමෙයි. ඒක ඇත්තටම මේ
වෙන ෆොන්ට් එකකින් කරලා තිබුණා.
ඕ ලොකු ලොකුම කම්පැනි එක. දැන් තිලිකෝඩ් පාවිච්චි කරන්නේ මොකද්ද කියලා හර්ෂත් දන්නේ නැති මං හර්ෂ තිල්න දෙන්නටම මේ මේල් එක ෆෝවර්ඩ් කරා.
මං හිතන්නේ කලින්
ඒ වගේ කාලින්
යුනිකෝඩ් වලට මාරු වෙන්නේ නැති එකේ තින්නේ ඒගොල්ලන්ගේ මේ නොසැලකිලිමත් කමනේ.
නොසැලකිලිමත් කම.
ඒකයි මේ
යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරන්න තියෙන ගැටලුව තමයි තියෙන
ගැටලුව. කම්මැලිකමක් තියෙනවනේ.
ඔව් ඒකයි පුරුදු වෙච්ච දේ මේ මාරු වෙන්න තියෙන කම්මැලිකම. ඒ කියන්නේ ඒක හොඳ දේ කියලා පෙන්වුනට වෙන මොනව හරි ලෝකේ නැති හේතු ටිකක් පෙන්නනවා මේක මාරු නොවී ඉන්නේ. මේක පොන්ට් නෑ ලස්සන ඒව නෑ. හොම හොම කියලා මං දැන් ඒක තමයි මේ ගොඩක් ආයතන වලින් කියන්නේ. ඒ කියන්නේ යුනිකෝඩ් වල ෆොන්ට් ಜಾති නෑ කියලා ගොඩක් මේ ටයිප් ෆේසස් නෑ කියලා. ඒක මං හිතන්නේ හේතුවක් නෙවෙයිනේ ගොඩක් තැන් වලට.
ඔව් අනිත් එක මේ තව මං දැකපු එකක් තමයි දැන් ඕකේ ප්‍රශ්නේ කියන්නේ මෙහෙමයි. දැන් යුනිකෝඩ් කිව්වන් කට්ටි හිතන්නේ මේ වෙනමම කීබෝඩ් එකක් කෙනා වෙනමම අකුරු තියෙන තැන් වෙනස්. දැන් අපි විජේසේකර කීබෝඩ් එකනේ පාවිච්චි කරන්නේ නිකන් ටයිප් කරනකොට මේකේ කොහොමද එන්නේ මේකේ වියන්න ගහනකොට ඕල්ට මොකද්ද කීයක් ගහන්න ඕනේ කියලා තමයි ඌවා තමයි ඒගොල්ලන්ට තියෙන ගැටලුද. මේ පිළිබඳ හරි දැනීමක් එයාට ලබා දීලා නැහැ. කියන්නේ යුනිකෝඩ් කියන්නේ මේ මේ ලොකු මහලොකු වික්‍රමයක් කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. මේ මේක ඒගොල්ලෝ තනි කර වෙනස් වෙන්න ඕනේ මේක සම්බන්ධයෙන්
ඒගොල්ලෝ අලුතෙන් ප්‍රශ්න තියෙන්නේ. මේ යුනිකෝඩ් කිව්වමනේ ප්‍රශ්න තියෙන්නේ. ඔක ෆොන්ට් කිව්වනම් ප්‍රශ්නයක් නැහැ. අපු හැමෝටම තේරෙන්නේ ෆොන්ට් කියන නමින්නේ.
දැන් අපි ඇත්තටම
ටෙක්නොලොජි දන්නේ නැති අය යුනිකෝඩ් කිව්වම බය වෙනවා.
ඔව් නේද?
ඒක ගොඩක් කලකට හඳුන්වා දීමේ ක්‍රමය නේද කියන්නේ. ලංකාවේ ගොඩක් කලකට අලුත් තාක්ෂණ නැක් කරනකොට මේ හර්ෂ මේ
අරකට
සද්ද දානෝ. ඉතින් අර මේ අය අපේ හැටි මේ ඉතින් මොන දේවත් එතකොට වෙන්නේ අර මේ අලුත් කට්ටිය පොඩ්ඩක් ඈත් වෙනවා, බය වෙනවා. මේක මේ ඔය කලින් කාලින්ග කිව්වා වගේ මේ කීබෝඩ්ස් ඕනේ වෙනම එහෙම කියලා. මේ ඇත්තට මේ හඳුන්වා දීමෙත් වැරද්දක් තියෙනවා. කියන්නේ අපි ඒක බාර ගන්න වෙනවා. ඒ වගේ
මේ ඇත්තටම තාක්ෂණික වශයෙන් මේ මිනිසුන්ට හඳුන්වා දෙන්න නරකයි. දැන් මේක මේ ලොකු ටෙක්නොලොජි ඒ මොකද මම යුනිකෝඩ් ප්‍රොමෝට් කරනේ වගේ හැමෝම ඒකලෝ කතා කරන්නේ මේකේ තාක්ෂණික පැත්ත. තාක්ෂණික පැත්ත ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙකුට වැඩක් නැහැ මේක වෙන්නේ කොහොමද කියලා. එයාට අවශ්‍ය මේක ටයිප් කරගන්නේ කොහොමද කියන එක.
අනිවාර්යෙන්.
මේක යුනිකෝඩ් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේක ඩබල් ක්ලික් කරන්න. මේක ඩබල් ක්ලික් කරා මෙන්න පරණ විදියට කීබෝඩ් එක තියෙනවා. මෙතන ලැන්ග්වේජ් බාර් එක එනවා. මේක සිංහල කියලා සිලෙක්ට් කරලා ටයිප් කරන්න. එච්චරයි. ඒක තමයි මම හිතන්නේ උගන්නන්න අවශ්‍ය දේ. නැතුව මේ යුනිකෝඩ් වල ටෙක්නොලොජි කැරක්ටර් මැප් එකේ තියෙන්නේ මෙමය, ලැංග් අකුරු තියෙන්නේ මෙමය,
මේකේ ස්ටෑන්ඩඩ් එකේ යුනිකෝඩ් එකේ වෙනස මොකක්ද
කියලා. ආන්ඩ්‍රොයිඩ් ටයිපිස්ට් කෙනෙක්ට ඕක ඇත්තටම අදාළත් දැන්නේ. මේක කොහේ කැරක්ටර් මැප් එකේ තිබ්බද, මේක අකුරු කොහේ තිබ්බද, ඇලපිල්ල වෙනම තිබ්බද, එකකට තිබ්බද එක.
ඔව් ඒක මේ දැන් අපි මේ කට්ටිය කියන්න බුලන් අපි මේ වැරදි කියන විතරයි, එක එකනට ඇඟිල්ල දික් කරන විතරයි එහෙම කියලා. ඇත්තටම එහෙම නෑ. මේ අපි තීරණයක් අරගෙන ඉන්නේ මේ ඔය මුලින් ඉඳලා වීඩියෝ වලින් ඒ වගේ දැන් දාන්න නේද? මේක ඉන්ස්ටෝල් කරන්නේ කොහමද, ටයිප් කරන්නේ කොහමද, ඒ වගේ දේවල් එකින්ද අපි මේ චෝදනා කරලා නිකන් ඉන්නේ. අපි කියන්නේ අනික් කට්ටිය වගේ මේ අපි ඒ සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.
ඔව් ඇත්තටම මේ මාය බුද්ධිකයි දැන් කතා
කරන ඒ
ඕ දැන්
මාය අපි කරන්නේ චිනිකෝඩ් වලින් ඉන්නේ නේද?
ඕ ඇත්තටම මාය බුද්ධිකයි දැන් කතා කරේ. ඇත්තටම දැන් මෙතන තියෙන මිනිස්සු දන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්න හැමතිස්සෙම දැන් අපිට තේරෙනවානේ එකම ප්‍රශ්න රිපීට් වෙනවා කියලා. ඉතින් මේ ප්‍රශ්න හැමතිස්සෙම රිපීට් වෙන්නේ ඒ ප්‍රශ්නෙට හරි විසඳුමක් ලැබෙන්නේ නැති ඉඳානේ. ඒකින්ද අපි කතා කරේ මේ වගේ පොදු ගැටලු වලට අපි ටිකක් මිනිසුන්ට තේරෙන විදිහට දෙයක් කරමු කියලා. මොකද නොතේරෙන්න කරනට නම් මං හිතන්නේ පොඩ්ඩක් සරලව කරන්න. දැන් මගේ සයිට් එකේ වුණත් මං දාලා තියෙනවා සිංගල් යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියලා. ගොඩක් අයට ඒ ස්ටෙප්ස් ටික උනත් මේ ෆලෝ කරගන්න තේරෙන්නේ නැහැ වගේ. ඉතින් අනික මේ සිංහල යුනිකෝඩ් ඇත්තනම ඉන්ස්ටෝල් කරාමත් අපි ඉන්ස්ටෝල් කරා සමහරවිට පළවෙනි පාර වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ලොකු ගැටලුවක් කියලා තමයි මන්නම් කියන්නේ. ඒක අදාළ පාර්ශව ඒක නම් බලන්න වෙනවා. මොකද අපිට ඕක ගැන කරන්නත් බෑ. ඒගොල්ලෝ ඒවට නීතිමය ප්‍රශ්න දාගෙන ඒ වගේ දේවල් තියෙනවා නේ බුද්ධික.
ඔව් කලින් දැන් මේ යුනිකෝඩ් ගැන දිගටම කතා කරපින්ද අපි තව ප්‍රශ්නයක් අහලා දෙනවා. ඒකත් මෙහෙම කතා කරමු නේද? සංජීව මදුරංග තමයි අහලා තින්නේ ඒක. එයා කියනවා එයාගේ Windows XP service pack 2 64 bit edition එකල්ලු තින්නේ. ඒකට මේ සිංහල පැක් එක ඉන්ස්ටෝල් කරන්න බෑ කියලා තියෙනවා. ඇත්තටම ඉතින් බෑ නේද?
මොකද
ඒක develop කරලා නැහැ නේ.
64 editions වලට develop කරලා නැහැ. මේක 32 bit විතරයි තියෙන්නේ. 64 bit පාවිච්චි කරන්න මොන නම් Vista වලට මාරෙන්නේ. Vista වල සිංහල built-in එන නිසා.
ඔව් ඇත්තටම මේ 64 use කරන ඉඳ ගොඩක් කට්ටිය මේ මේ සංවර්ධනය කරන ආයතන පොඩ්ඩක් බැලුවොත් හොඳයි නේද ඒක ගැන?
ඔව් දැනට තාම සර්විස් පැක් 3 වලට හරියට වැඩ ගන්න පැච් එකක් නැහැ. ඉතින් දැන් සර්විස් පැක් 4 වෙනකන් දන්නේ නැහැ, බලන් ඉන්නේ. මොකද මම හිතන්නේ සර්විස් පැක් 4 එකක් XP වලට එන්නේ නැහැ. මොකද XP
ළඟදී මයින් කරන්න නේද?
ඉතින් ඩිස්කන්ටිනියු කරනවා කියලා හිත හදාගෙන ඉන්න අරගම ලංකාවේ මිනිස්සු මේ OS එකක් ආපු බලේ ටග්ගල Windows 7 ගන්න හැකියාවක් තියෙන මිනිස්සු නැහැ. තාමත් මේ මන් දන්නා Windows 2098 පාවිච්චි කරනවා ගොඩක් තැන්වල. මේ ආණ්ඩුවේ
ආයතන වල මට මතකයි Windows XP ආවට පස්සේ උනත් XP 98 වලින් XP වලට මාරවන්න ඉවක් කට්ටියට සැහැන්න කාලයක් ගියා.
ඔව්.
ඇත්තටම ගානේ මම උනත් තාම පාවිච්චි කරන්නේ XP තමයි. මේ
ඒක
කියන්නේ මීට අවුරුදු දෙකකට විතර කලින් කරපු ඉන්ස්ටොලේෂන් එක. මම අලුත් මැෂින් එකක් ගත්තත් ඒක එහෙම මාරු කරගෙන වැඩ කරනවා කියන්නේ.
ඔව්. මේ බුද්ධික දන්නේ නැති මගේ ඔෆිස් එකේ කම්පියුටර් ඉන්ස්ටොලේෂන් එක දැන් අවුරුදු 4ක් වගේ තමයි XP ඉන්ස්ටොලේෂන් එක. තාමත් මොකුත් කළා නැහැ. මට කම්මැලි ඕක වෙන එකකට අප්ග්‍රේඩ් කරන්න දැන්.
ඔව් ඒකද. ඒ කියන්නේ මම දැන් උදාහරණයක් විදිහටත් කියන්නේ දැන් සමහරු කියනවා ඔබ Windows දැම්මම ඉවරයි, වෛරස් එනවා, මාසයෙන් අය දාන්න ඕන හැම කියලා. ඉතින් මම කියන්නේ
ඒක නම්
අපි දාලා මේ වැඩ කරන්නේ
කියලා. ඒක මම පිළිගන්නේ නැහැ. මොකද මම දැන් ඔෆිස් එකේ කම්පියුටර් එකේ ඇච්චර කාලයක් වෙනවා. අපේ ෆයිල් සර්වර්ස් එක Windows දුවනවා. ඒකට දැන් ඩොමේන් කන්ට්‍රෝලර්ස් Windows දුවනවා. අපේ ෆයිල් සර්වර් එක Windows 2003 රිලීස් කරපු ගාන ඉන්ස්ටෝල් කරපු එක. ඒක තාමත් ඒ ඉන්ස්ටලේෂන් එකමයි තියෙන්නේ. කිසිම දෙයක් කරලා නැහැ. ඒ විදිහට තියෙනවා. එතකොට අපේ තාම ඩොමේන් කන්ට්‍රෝලර්ස් දාන්නේ Windows 2000.
ඔව්.
දැන් අවුරුදු ඉන්ස්ටලේෂන් එකට අවුරුදු 6ක් 7කට වගේ කිට්ටුයි.
ඉතින් ඕනම දෙයක් ඉතින් නිවැරදි විදිහට පාවිච්චි කරනවා නම් මොකුත් වෙන්නේ
නැහැ. ඔව් ඒකේ මෙහෙමයි
තියෙන්නේ. සමහර අය ඉන්නවා මේ මම දන්නවා මේ දවසකට 8 පාරක් විතර ෆෝමැට් කරනවා.
මන් දන්නේ මේ ඇයි
එහෙම.
ඔව් ඒක මේ මන්නම් කම්පියුටර් ෆෝමැට් කරලා ඉන්ස්ටෝල් කරන්න තරම් කම්මැලි කමක් නැහැ වෙන මොකද. දැන් කට්ටිය දන්නේ මම මේ වැඩ කරන්න බැරුව කම්පියුටරේ වැඩ ගන්නවා කියලා නෑ. මම අපේ ඔෆිස් එකේ ආවුණත් කම්පියුටර් ස්ලෝ කියලා කිව්වම මං කියන්නේ ඔව් මගේ කම්පියුටර් කැල්ල බලන්න මෙන්න මෙච්චර කාලයක් යන ඉන්ස්ටලේෂන් එක. ඉතින් වැඩ කරලා බලන්න මේක හැම ගැටලුවක් තියනවාද කියලා. ඉතින් ගොඩක් අය වෙන්නේ තමන් අවශ්‍ය දේ අනවශ්‍ය දේ හැමදේම ඉන්ස්ටෝල් කරනවා. වෙබ් එකේ දකින දකින එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරනවා. මේවා හොඳ ඒවාද නරකද ස්පයිවෙයා තියෙනවද මුකුත් බලන්නේ නැහැ. යස් ටූ ඕල් තමයි මක් කරේ හබු ගා.
ඔය ඒ වගේම මේ ඉන්ටර්නෙට් බ්‍රවුස් කරනකොට එහෙම මේ නිකන් හොයන්නේ බලන්නේ නැතුව ක්ලික් කරනව නේද? ඕනි එකක් ගන්න.
ඔව්. මෙහෙමයි දැන් අපේ මේ එක්ස්පෙරිමන්ට් කරන එක හොඳයි. එක්ස්පෙරිමන්ට් කරන්න මම නම් ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ virtual machine එක. මට මොකක් හරි ඇප්ලිකේෂන් එකක් ආවොත් ඒක චෙක් කරලා බලන්න මම VM එකේ චෙක් කරලා බලලා ඒක හොඳයිද අරව මෙයා කියලා ඔක්කොම ටික බලලා තමයි මම මගේ ප්‍රොඩක්ට් ඒ කියන්නේ වැඩ කරන එකට ගන්න. මම හිතන්නේ ඒක තමයි හොඳම දේ කියලා. මට නම් දෙන්නේ සාමාන්‍ය පරිගණක පාවිච්චි කරන. මොකද දැන් ගොඩක් කට්ටිය දැන් කියයි Windows වල වෛරස් වල Linux දාන්න කියලා. නෑ එහෙම නෙමෙයි. තමන් කැමති දේන්නේ පාවිච්චි කරන. සමහර Linux වලට කැමති වෙන්න පුළුවන්. සමහර Windows වලට කැමති වෙන්න පුළුවන්. සමහර Mac වලට කැමති වෙන්න පුළුවන්. ඒක පාවිච්චි කරන එක අනුව තමයි වෙනස් වෙන්නේ නේ නේතිල්ල.
ඔව් දැන් කාලෙකට මේ ඔය දැන් අපි software එකක් මොකක් හරි download කරත් සමහර වෙලාවට key එකක් වගේ හොයන්න ගියොත් අනිවාර්යෙන් key generators අරම එක virus එකක් එනවමනේ.
key එකක් හොයනවා කියන්නේ ඉතින් virus එකක් හොයනවා වගේ
තමයි. ඔව් ඒකෙන් crack කරන්න යනවා කියන්නේ ඉතින් තමන් මොකද දැන් එකක් මතක තියාගන්න software එකක් නිකන් crack කරලා දෙන්නේ ආදරයට නෙමෙයි AI.
ඔව්
මේ AI හැ crack කරලා දෙන්නේ ඕක අනිවාර්යෙන් trojan එකක් ඔතනට දාලා ඕගොල්ලෝ computer එකේ වෙන වැඩවලට පාවිච්චි කරන spam යවන්න. මහකරේ හැක හැටක් ඩොස් ඇටක් කරන ඕවගේ දෙයක් කරන්න බොට් එකකට තමයි ඔයගොල්ලෝ කම්පියුටර් පාවිච්චි කරන සොෆ්ට් එක නිකන් ඒගොල්ලෝ නැත්තම් මේ ආසාවට ක්‍රැක් කරලා දාන්නේ නෙමෙයි. ක්‍රී ජෙනරේටර් ගත්තොත් 99.9%ක්ම අනිවාර්යෙන් ට්‍රොජන් එක. ඔව්.
දනිෂ්ක මොනවද කියන්න තියෙනව නේද මේ වින්ඩෝස් ගැන
කතා කරන්නේ? ඔව් මේ බුද්ධික මේ දැන් අපි 98 ගැන කියද්දී මේ මට මතක් වුණේ පහුගිය ඉරිදා මේ සිනමින පත්‍රයේ තිබ්බා මේ රජය එක්තරා මේ කියන්නේ ත්‍ෘතික අධ්‍යාපන ආයතන මම කියන හරි වචනේ මේ ඒකේ මේ Windows 98 තාම ගන්නන රුපියල් 3000ද 5000ද එක ගානක් දාලා දුන්නා මේ
එහෙනම් පාඨමාලා විස්තරයක්ද දාලා දෙනවද ඈ පාඨමාලා විස්තරයක් දාලා
දෙනවද ඔව් පාඨමාලා විස්තරයක් දාලා දෙන ගණන් එක ඉතින් මෙහෙම Windows ගන්නන එක නෙමෙයි වැරද්ද විතර තියෙන්නේ දැන් 98 ඉවරලා ගොඩක් කල් ඉතින් ළමයි කියන්නේ මේවා කරන්නේ නැහැ ගොඩක් සල්ලි තියෙන කට්ටිය ඒගොල්ලෝ කෙරීම ඩිග්‍රී එක කරනවා කියන්නේ සල්ලි අමාරුවෙන් හොයාගෙන කට්ටිය ඉන්නේ ඉතින් එහෙම එකේ අඩු ගාන XP වලටවත් යන්න පුළුවන් නම් දැන් අතන XP ඉවර වෙයිගෙන දැන් Vista Windows 7 වගේ යනන්නේ අඩු ගාන XP වලටවත් කරන්න මේ කට්ටිය හැරෙනවා නම් හොඳයි මොකද මේක වැඩියෙන්ම මේක රාජ්‍ය ආයතන ඒක රාජ්‍ය ආයතනකේ දැන් නියම දාලා තිබුණේ අපි බයිනෝනේ නේ අතන මේ හැදෙන්න ඕනේ මොකද මේ ලංකාවේ හැමෝටම මේ කියන්නේ ලංකාව දිනු වෙන රටක් ඉතින් හැමෝටම මේ වගේ ආර්ථික තත්ත්වයක් නැහැ නේ
ඇත්තටම නැහැ මේ
අකින අලුත් වෙන තාක්ෂණයට වෙනස් වෙනවා නම් හොඳයි මොකද මේ නැද්ද බුද්ධි?
ඔව් ඒක ඇත්තටම ඒ විදිහට වෙනවා නම් ඉතින් අපරාධයක් කියලා තමයි කියන්න තියෙන්නේ කෙටියෙන්ම.
ඔව්
රාජ්‍ය ආයතනයක ඒ වගේ කරනවා නම් ඉතින් තව කියන්නේ පෞද්ගලික ආයතනේ නම් ඔක් කියන්නත් පුළුවන් ඒ නොසැලකිල්ල කියලා. මේ අර වගේ දෙයකදී ඉතින් ඕක
ඔව් එහෙම කරන්න බැරි නම් මං කියන්නේ ලිනක්ස් දාන්න. ලිනක්ස් දාන්න. ලිනක්ස් නිකන්නේ ඕක අප්ග්‍රේඩ් කරන්න ලයිසන්ස් ගන්න ඕනේ හරි ප්‍රශ්නයක් තියෙනවා. එතන අපි හිතමු දනිෂ්ක සාධාරණීකරණ ප්‍රශ්නයක් තියෙනවා. හරි ලයිසන්ස් මේකට මෙච්චරක් ගන්න ප්‍රශ්නයයි. එතකොට හાર્ඩ්වෙයා මදි. ඒගොල්ලෝ ඇතුළේ කම්පියුටර් වලට XP දාන්න බෑ. ප්‍රශ්නයක් නැහැ. ලිනක්ස් දාලා ළමයිට ලිනක්ස් උගන්නන්න ප්‍රශ්නයක් නැහැ. ලිනක්ස් උගන්නනවා කියන්නේ නේද?
දැන් ඒකත් තියෙන මේ කාලින් ඉගෙන එක තැනකදී කියලා තිබුණා මේගොල්ලෝ මේ ඔෆිස් පැකේජ් එක උගන්වනවා කියලා. අරගෙන අපිට ඇත්තටම වොයිස් වෙන්නේ මොකක් කරද? මම මේ ලිනක්ස්ම කරන්න කියලා නෙමෙයි. ඒ දී වුණාට දැන් අපිට ඔෆිස් පැකේජ් එකට සල්ලි ලයිසන් ගන්න ඕන නම් මේ පුළුවන් ඕපන් ඔෆිස් දාලා වැඩ කරන්න මේ වින්ඩෝස් වල වුණත් ලිනක්ස් වල වුණත්. මොකද සමහර තැන් වල අර ඇත්තටම දැන් ඒක ඇප්ලිකේෂන් එක විතරනේ Microsoft Office කියන්නේ. කියන්නේ මොකක්ද ඔෆිස් පැකේජ් එක. ඒ වගේ තැනුත් අවස්ථාත් තියෙනවා. තියෙනවා කියන්නේ හරියටම ස්පෙસિෆික් යන එක ටූල් එකකට ඉතින්.
ඔව් මෙහෙමයි මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් ඔය දනිෂ්කගේ වගේ වර්ඩ්ප්‍රෙසින් වලට ගියාම දැන් අපි හිතමු දැන් මෙතන ඔෆිස් එක ගෙනගත්තා කියලා. ඕපන් ඔෆිස් එකයි ඕපන් ඔෆිස් වල වැඩ කළා වර්ඩ් වලට මාරනගින්නේ ලොකු අමාරුවක් නැහැ. මොකද දෙකේ ඉන්ටර්ෆේස් 80ක් වගේ එකම සමානයි වගේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඕපන් ඔෆිස් කියා කියලා එතන ගැටලුවක්
මං හිතන්නේ අපි කලිනුත් කතා කරානේද මේ
ඔව් දනිෂ්ක ඒක තමයි මේ දැන් මෙතන දැන් මම නම් කියන්නේ දැන් ඕ උගන්නනකොට උගන්නන්නේ මේක දැන් අනිත් එක තමයි ඔය දැන් මේ කතා වෙච්චින්ද කතා කරන්නේ Microsoft වලට වෙනම ලයිසනින් තියෙන এডুকেෂන් ලයිසනින් කියලා. ඒ කියන්නේ এডুকেෂනල් ඉන්ස්ටිටියුට් වලට වෙනමම ගන්න පුළුවන් ගවර්න්මන්ට් ඉඳ විශේෂයෙන් මෙතෙන්ට තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද এডুকেෂන් ලයිසන් නම් මෙතෙන්ට ගන්න හැකියාව ගොඩක් වෙලාට තියෙනවා. මෙයාට ගොඩක් අඩු මුදලකට
academic question එක දෙනෝ නේද ඒගොල්ලෝ?
ඔව්. ඒ කියන්නේ education license නම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඕකත් ගැටලුවක් නැහැ Vista. දැන් අපිට OS එක ගන්න start edition එක තියෙනවානේ. දැන් start edition එක රුපියල් 6500ක් වගේ වෙන්නේ. එතන පොඩි පොඩි ගැටලු තියෙනවා. දැන් start edition එකේද application තුන එකපාර දුවන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ word වගේ දෙයක් උගන්නනවා නම් මෙතන word application එක විතරනේ open කරන්නේ. ඉතින් තුනක් තව දෙකක් පුළුවන් නේ.
ඊළඟ ප්‍රශ්නය අහලා දිනවා අපෙන් යොහාන් ගේර අහලා දින්නේ. මේ අහලා දිනවා Gmail වලින් මේල් එකක් දාද්දී ඉන්ලයින් ඉමේජ් එකක් විදියට ඉමේජ් එකක් දාන්නේ කොහොමද කියන්නේ. ඒ කියන්නේ මේ ඇටච්මන්ට් එකක් විදියට නෙමෙයි මේල් එක ඕපන් කරාම ඉමේජ් එක කෙලින්ම පේන විදියට. මේ එයා සාමාන්‍යයෙන් කරන්නේ Outlook වලදී මැසේජ් එක හදලා එහෙම යවනවා. Outlook වල නම් insert image කියලා තියෙනවා. මේ තිල්න මොන හරි කියන්න දිනවද මේ ගැන?
මේකට බුද්ධික කරන්න ඕනේ අපි දැන් ඊමේල් එකට attach නෙමෙයි අපි දැන් මේක inline විදිහට නේ insert කරන්න ඕනේ.
ඔව්.
ඒ insert කරන images අපි host කර ගන්න ඕනේ කොහේ හරි. ඔකට
ඒ කියන්නේ URL එකක් තියෙන්න ඕනේ image එකට.
ඔව්. ඔකට free තැනක් තියෙන image check වගේ image host කරන site එකකට ඕනනම් දාන්න පුළුවන්. නැත්නම් Google Pages account එකක් හදලා Google Pages account එකට image එක host කර ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ image එක browser එකක open කරගෙන ඒ හොස්ට් කරපු ලින්ක් එකට ගිහිල්ලා බ්‍රවුසර් එක ඕපන් කරගෙන කීබෝඩ් එකෙන් control A press කරන්න. එතකොට වෙන්නේ තියෙන ඔක්කොම select all කියන option එක තමයි control A කියන්නේ. ඒක press කරලා control C press කරාම select කරපු ටික copy වෙනවා. ඊට පස්සේ
ඒ select වෙන්නේ මේ අර මේ image එක සම්පූර්ණ.
Image එක HTML code එක තමයි copy වෙන්නේ.
copy වෙනවා.
ඔව්. ඊට පස්සේ කරන් තියෙන්නේ Gmail compose window එකට ගිහිල්ලා paste කරාම එතකොට image එක පෙන්නයි. host කරපු තැනින් අරගෙන පෙන්වනවා එතකොට image එක.
වෙනම attach කරන්න ඕනෙත් නැහැ. ප්‍රශ්නයක් නැහැ.
හැබැයි දැන් මේකේ Gmail එකටම යවනවා නම් තව කාගේ හරි Gmail එකකටම නම් යවන්නේ Gmail එකෙන් මුලින්ම images block කරනවා. උඩින් link එකක් විදියට තමයි එන්නේ display images වගේ මොකක් හරි ඒ වගේ ලින්ක් එකක් තමයි එන්නේ නේද?
ඔව් always display images හරි නැත්නම් only this time කියලා එනවා.
ඔව්.
එතකොට එයා ඒක ක්ලික් කරේ නැත්නම් මේ images පේන්නේ නැහැ. ඒක ඉතින් හැමෝටම වෙන ප්‍රශ්නයක්. කරන්න දෙයක් නැහැ.
ඒ විදිහට තමයි කරගන්න පුළුවන්.
ඔව් යාට සැලකිලිමත් වෙන්න ඕන මේ image එක කොහේ හරි host කරලා URL එකක් තියෙන්න ඕනේ.
ඔව්. image එක direct URL එකක්.
ඒක බලන කෙනාට එයා ඉතින් web mail හින්දා ඒ ඉන්ටර්නෙට් එක මේ ලින්ක් එකට ඇක්සස් තියෙනවනේ. දැන් අර Google වගේ Google Pages වල දාන්න කියලා කිව්වේ.
ඔව් Google Pages වල දාලත් පුළුවන් ඉතින්.
ඔව් Google Pages වල මේ සමහර වෙලාවට සමහර අය දැන් ඕක මේ ඉන්ටර්නෙට් එකෙන් ඇක්සස් කරන්න බැරි තැනක දැම්මොත් ඒ නිසා මේ ඒ වගේ තැනක දැම්මොත් හොඳයි.
ඒකනම් ඉක්මනට මිසදුණු ප්‍රශ්නයක්නේ.
ඔව්. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා අමිල්. අමිල් කියලා තියෙනවා එයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරාම මම හිතන්නේ එයා බ්‍රවුසර් එක කියලා තියෙන්නේ අයි අයි වල තමයි මේක එන්නේ. මේ ඕපන් කරාම මේකේ ටයිටල් බාර් එකේ මේ මේ ලංකාවේ මේ වෙබ්සයිට් එකක URL එකක් පේනවා කියලා. මේ ඒකම මේ කැස්පර්ස්කයි වලින් මේ වෛරස් එකක් කියලා අඳුර ගන්නවා කියලා තියෙන එකක්. ඒක ඉවත් කරාට මේ මේ බ්‍රවුසර් එකේ ටයිටල් එක චේන්ජ් වෙච්ච එක ඉවත් වෙන්නේ නැහැ කියලා තියෙනවානේ. මේක ඇත්තට මේ ලොකු ප්‍රශ්නයක් නේද මේ දවස්වල.
මේ දවස්වල මේමයි අර කට්ටිය ඔය පොඩි VB අර ස්ක්‍රිප්ට් එකක් තිබ්බනේ මේ ඔය වෛරස් එකක් කියලා ඕ වගේම හැක් බයි කියලා උඩ වැටෙනවා. ඉතින් අපේ ඔය පොඩි ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඕක හම්බෙලා ඉතින් හැම එකටම ඕක එඩිට් කර කර ඒගොල්ලන්ගේ දාලා USB වලට දාලා මිනිස්සුන්ට යවලා මේ දැන් සයිට් වල කට්ටිය ඒගොල්ලන්ගේ සයිට් ප්‍රොමෝට් කරගන්න කියලා මේක දානවා. ඉතින් සයිට් එක ප්‍රොමෝට් වෙන එක නෙමෙයි වෙන්නේ, මේක හැමදෙස්සෙම ඕපන් වෙනකොට ඒ ආකාර සයිට් එක බැලලා මේක වහලා
දාන එක. ඔව් ඇත්තටම සයිට් එක නෙමෙයි පවුලේ කට්ටියටත් එක බැලලා කට්ටිය මං අහගෙන ඉඳලා තිනවා මේ. එහෙම ඒක සයිට් එක ප්‍රොමෝට් වෙනව නෙමෙයි දන්න කෙනෙකුටවත් යන්න දෙන්නේ නැහැ
වගේ දේවල් වලට. ඔයක නිසා අපි ඔෆිස් එකේ නේ එකපාරක් මේ එකපාරට කෑ ගහලා කිව්වා මේ බලන්න අපේ මේ ඔෆිස් සයිට් එක හැක් කළා කවුද කියලා. ASCII ඉතින් අපි දුවගෙන දුවගෙන ගිහලා බලුවා. බලනකොට අපි එයා බ්‍රවුස් කරලා තිබ්බේ අපේ ඔෆිස් එකේ සයිට් එක මේ ටයිටල් එකේ මොකද්ද කතාවක් තිබ්බා. මට මතක නැහැ මොකක්ද තිබ්බ කියලා.
මේ හැක්බයි ගොඩ්සිලා කියලා තමයි හිතන්නේ මුලින්ම ආවේ.
ඒ වගේ මොකක්ද එකක් තිබ්බම දැන් මෙයා හිතුවේ මේ සයිට් එක හැක් කරලා ටයිටල් එක වෙනස් කළා කියලා. ASCII අපි කිව්වා නෑ නෑ වෙන පේජ් එකකට ගිහලා බලන්න කිව්වා. මේ පේජ් එකට ගියාම තරක තියෙනවා. ඔය අර මේ ප්‍රෑන්ක් එකක් වගේ නේ ඕක, වෛරස් එකක් නෙමෙයි නේ.
ඔව් ඇත්තනම් ප්‍රෑන්ක් එකක් ඕක, VB ස්ක්‍රිප්ට් එකක් ඕක. හැබැයි සර්විස් ඒක හැමතිස්සම ස්ටාර්ට් වෙනවා, වින්ඩෝස් ස්ටාර්ට් වෙනවා. හැබැයි අර යා කැස්පර්ස්කි වලින් ඩිටෙක් කරනවා කිව්වෙන්ද ඔක ගැට් ලොක් වෙන්නේ නැහැ. ඒක මැකිලා ඇති. ඒ උනාට මේ ටයිටල් එකේ තියෙන එක කැස්පර්ස්කි වලින් අයින් කරන්නේ නැහැ. මේක පොඩ්ඩක් රෙජිස්ටර් එක එඩිට් කරලා අයින් කරලා දාන්න පුළුවන්.
ඔව් ඒ කියන්නේ රෙග් එඩිට් ගහලා
මේ ඒක මේ ලින්ක් එක තමයි. ඔව්
අපි හරියට ලින්ක් එකක් දෙමු මේ කොයි කී එකද එඩිට් කරන්න ඕනේ රෙජිස්ටර් කී එක. එක මේ කියන්න දෙන්නේ ඉතින් මේ මේ වගේ මේ අසීලාචාර වැඩ කරන්නේ වෙබ්සයිට් තියෙන කට්ටිය නේද.
මොකද මම වෙබ්සයිට් එකේ නම මෙතන තියව මං කෝ කියලා වැඩක් නැහැ. ඔයගේ සයිට් වල තමත් ප්‍රොමෝෂන් අපි දෙන්න ඕනේ නැහැ කියලා.
ඔව් ඒකෙන් වෙන්නේ ඔයාලා මේ ට්‍රැෆික් එක වැඩි වෙන එක නෙමෙයි මේ නිකන් අනිත් පැයට කරදරයක් වෙනවා. ඒකම නීති විරෝධී වැඩක් ඇතට මේක.
ඔව් මේකට ඇත්තටම කිව්වොත් මේ මේක දැන් කම්පියුටර් ක්‍රයිම් ඇක්ට් එක තියෙනවානේ. මේ මේකෙන් මේගොල්ලන්ට විරුද්ධ නඩු දාලා මේකට ප්‍රශ්නයක් ඒක ඇත්තටම කියනවනම් මේක ලොකු ප්‍රශ්නයක්. මොකද වෛරස් එකක් හැටියට තමයි මේක දාන්න පුළුවන්. පරිගණක ජාලා අඩාල කිරීම යටතේ මේගොල්ලන්ට නඩු බාරන්න පුළුවන්.
අනේ ඒ කියන්නේ වෙනත් කෙනෙක්ගේ පරිගණකයේ මොන හරි දෙයක්
වෙනස් කිරීම. අනවසරයෙන් ඒකේ කන්ටෙන්ට් වෙනස් කරා කියන එක යටතේ මොකද ක්‍රයිම් ඇක්ට් එක කියවනම් ඒකේ තියෙන ඕ පිළිබඳව නම් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒක නිසා ඒ අයගේ සයිට් එකේ නම උඩින් තියෙන හින්දා මේක දෙතුන් දෙනෙක් තුන් දෙනෙක් හිටියනම් ඇති. මොකද තුන් දෙනෙක්ට වැඩියෙන් කම්ප්ලේන් එකක් දැම්මොත් ඒක අනිවාර්යෙන් ඒගොල්ලන්ට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න පුළුවන්.
කාලිංග මොකද ඔයාගේ අදහස දැන් සමහර සයිට්ස් හදනවා දැන් මේ තමන්ගේ සයිට් එකේ දැන් ෆ්‍රේම්ස් එහෙම ගොඩක් තියෙනවා නම් මේ වෙන සයිට්ස් ඒ කියන්නේ ඒ සයිට් එකෙන් ලින්ක්ස් දෙනවා මේ වෙන සයිට්ස් වලට. එතකොට ඒ සයිට්ස් ලෝඩ් වෙන්නේ වෙන වින්ඩෝ එක නෙමෙයි ඒකෙම. ඒක ඒකේ වෙන ෆ්‍රේම් එක.
ඔව් ඒ වගේ ඒකත් ඒක ඇත්තටම ටෙක් අත සයිට් එකත් ඔයගේ සයිට් දෙකක විතර දාලා තියෙනවා.
අපි
දැක්කේ නෑ වගේ ඉතින් හිටියා මෙහෙමයි. ඉතින් ඕක නම් මට කියන්න තියෙන්නේ ඒ අයගේ තියෙන අඩුපාඩුව. මොකද ඒ අයට හරි කන්ටෙන්ට් එකක් හදාගන්න බැරි හින්දා අනුන්ගේ සයිට් අනුන්ගේ පාණෙන් එළිය බලනවා කියලා කියන්නේ මොඳ.
ඒකයි කියන්නේ ඒක මම දැන් එකක් ඇත්තටම මේ මෙහෙම ගැටලුවක් වුණා. දැන් මේ ඇත්තට කියන කනගාටුයි ගුරුවරේ මේ තුරුතුරු තාක්ෂණ උගන්වන නෙමෙයි කෙනෙක්. ඉතින් සිංහල වෙබ් අඩවි කිහිපයක් ඉල්ලුවාම මම ඒ ගිය අවුරුද්දේ වෙන ගුරුවරේ කරා ඉල්ලලා තිබුණා. දුන්නා මේ මේ ඔය සිය බස් එක ඊට පස්සේ මේ සිංහල විකි එක ඊට පස්සේ සල්ලිහිණි එහෙම. ඉතින් මේ ඇත්තටම මේක මේ සල්ලිහිණි කට්ටෙන් අහලා දුන්නේ. ඊට පස්සේ සල්ලිහිණි කියන වෙබ් කරන කට්ටිය කිව්වා මේ ඒගොල්ලන්ට හිට්ස් ගොඩක් එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එතනින් එනවල් හිට්ස්. හැබැයි ගිහිල්ලා බැලුවාම ඒගොල්ලෝගේ සයිට් එක ඇතුළේ ලෝඩ් වෙන බලනකොට ඒගොල්ලෝගේ එක විතරක් නෙමෙයි මිනිස්ත්‍රියේ සයිට්ස් එක ඒ කියන්නේ මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනයේ හැම දෙයකම මේ මේ
හිට්ස්
මේක ඔව් ඒගොල්ලෝගේ එකේ තමයි ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ මමත් ඒක බැලුවා මේ ඒ තත්ත්වය දැක්ක. ඊට පස්සේ මම මේ මට කියපු කෙනාට කිව්වට පස්සේ යාකෝ මට කතා කරන්න කියලා. ඉතින් ඒ ගුරුවරයා වුණාට කිව්වේ මෙහෙමයි මම දැන් මම දැන් මේ සයිට් එක ඉතින් මගෙන් ඒගොල්ලන්ට මේ මගේ කරා මට එන මේ කියන්නේ මොකද බලන කට්ටිය මේ සයිට්ස් වලටත් යනවා. ඉතින් මගෙන් සේවයක් නේද වෙන්නේ එහෙම කියලා එයා අන්තිම හරියද යා නිකන් අර වාද කරන එකට වගේ ආ මම මේ සාමාන්‍ය කෙලි ඔව් බිව්වෙන්න දාන්න මොකද මිනිස්ත්‍රියක වගේ එහෙම දෙයක්කොත් මොකද මේ ඇත්තර මේක කාටත් තරණ හැයි කියලාගෙන කියන්නේ මිනිස්ත්‍රී කියන්නේ එක ලස්සනට තියෙන ඇත්තර මේ සයිට් එක හොඳට තියෙන අධ්‍යාපන අමාත්‍යංශයේ දැන් හොඳට වැඩ කරනවා ඒ වුණාට දැන් ඒක ඇරෙන්නේ මෙයාගේ කේතර. ඒතර මෙයාගේ සයිට් එක ක්‍රෑෂ් වුණොත් එහෙම ආයෙත් කියන්නේ එතන ඇත්තරම දැන් මෙහෙමත් දෙයක් තියෙනවා නේද කාලින්. දැන් ඉස්සර අපි පාරවල් එහෙම කරනවා මිනිස්සු කම්ප්ලේන් කරනවා ඒ වුණාට දැන් වෙබ් අඩවි කියන්නේ යම් කිසි ආයතනයක ප්‍රතිරූපයක් නේද? ඒ කියන්නේ
ඔව් අනිවාර්යයෙන්
සාමාන්‍යයෙන් දැන් අපි බිල්ඩින් එක නිකන් පේන්ට් කරලා ගත්තා වගේ නෙමෙයි මේ මේ වල ඉන්නුත් මේ ආයතනයකට ප්‍රතිරූපයක් එනවා. ඉතින් මේ මේවත් නොසලකා හරින්න බෑ. දැන් ඉස්සරහට දැන් තොරතුරු දර්ශනත් එක ලංකාව යනවා නම් මේ මේව ගැනත් මේ කියන්නේ හොඳට බලන්න ඕනේ.
ඔව් අපේ මිනිස්සු දනිෂ්ක ගොඩක් පිරිහීමටපත් වෙලා තිනවා. මන්නම් කියන්නේ පිරිහීමටපත් වෙලා කියලා මේ වගේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මානසිකත්වය ගොඩක් මම හිතන්නේ අවුල් වෙලා තිනවා. තමන්ට දෙයක් කරගන්න බැරි වුණාම අනුන් කරපු දෙයක් තමන්ගේ වගේ දාගෙන ඒකෙන් කියක් කරේ හොයාගන්න මට්ටමට දක්වා පහත වැටලා තිනවා අපේ ඇගේ මානසිකත්වය. ඉතින්
මේ ඕකනේ මේ ඕකේ මේ 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 තාක්ෂණික වශයෙන් කියනවා ඕක බ්ලොක් කරන්න මේ JavaScript එකක් තියෙන එක
දාපම ඕ මේක මේ i frame එකක දාප එකක් වහනවා කියන එක මේ අපිට ලොකු වැඩක් නෑ
අපිට.
ඕ ඉතින් පොඩි දෙයක් ඉන්නේ මේ ඇගේ මේ මට තේරෙන්නේ ඇයි මේ වගේ පහත් මානසිකත්වයෙන් මේ වගේ අය ඉන්නේ කියලා. ඉතින් අර මං අර කලිනුත් කියන වගේ මේ වචනේ පාවිච්චි කරන්න නැතනේ බල්ලෝ මරලා හරි සල්ලි වන්න
සමහර අය ඉන්නවනේ මේ අර සයිට් එකක් දැන් ඕනේ අර හොස්ට් කරගන්න ඕනේ දාන්න ඕනේ ආසාවට දැන් කරගන්නත් බෑ. ඕක කොහෙන් හරි හොයා ගන්නවා කාගේ සයිට් එකක් ඒක තුලින් පෙන්නනවා.
හරි සතුටුයි. ඒතරම හර්ෂ එතන වෙන්නේ මේ අර මේ Google Ads ඒ කියන්නේ ඒකෙන් සල්ලි හම්බ කිරීමක් තමයි එතන වෙන්නේ. මේ මොන වුණත් ඉතින් හොඳ පුරු අපි කලින් දවසකත් කිව්වා අර හොඳ පුරුදු අපි උගන්වන්න ඕනේ අපි මේ ටෙක් කතා හරහාමත් කිව්වා ගුරුවරුන්වහම එළියට හොඳ පුරුදු ගන්නන්න ඕනේ කියලා. ඉතින් මේ මම අපි කියන්නේ මේවා අහනවනම් ඒ කට්ටිය ඉතින් ඉදිරියට ඒවා මේ හොඳ විදිහට කරන්න.
ඔය මොකද දැන් ලංකාවේ ප්‍රධාන පෙරේ දින ෆෝරම් අරව මේවා වුණත් උගන්නන්නේ හොරකරනේවා අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න දේවල් නැයි ගොඩක් වෙලට ඒක කතා කරන්නේ. මොකද දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි කොපිරයිට් ගැන කතා කරොත් දැන් මේ අනුන්ගේ සින්දු අප්ලෝඩ් කරලා ඒවා ඩවුන්ලෝඩ් කරන්න දෙන ඒවා. ඉතින් ඔය වගේ ටිකක් නිකන් AI ට ඕනේ තමන්ගේ සයිට් එකට කට්ටිය ගෙන්න ගන්න. දැන් අර මුලින් ස්ක්‍රිප්ට් එකේ හේතුව ඒකයි. යාට සයිට් එකට ගොඩක් කට්ටිය නැහැ. ඉතින් හරි කම්පියුටර් බ්‍රවුසරේ ඕපන් කරගොයා යාගේ සයිට් එකට නා. ඊට පස්සේ යාගේ සයිට් එකේ මිනිස්සු බලන්නේ ඕක මගල් URL එක වෙන එකක් ගහලා වෙන සයිට් එකකට නා. යාගේක බලන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අර කවුන්ටර් ගියා බලනට ආ මට හිට්ස් මෙච්චරක් කියලා දිනවා කියන
නේද? ඔව්.
හිට්ස් ඇහිලා නැහැ. ඔයගේ සයිට් බනින එක තමයි කරන්නේ. දකින් දකින් දැන් තව කෙනෙක්ට මේ මෝඩර් කියලා දැන් ඔයගේ අපිට දැන් මෙයා බෑන් ලෙවල් තියනවා වගේ තවත් කෙනෙක් ඔයගෙන් බෑන් ලෙවෙන එක තමයි කරන්නේ. ඉතින් මන් දන්නේ නැහැ. ඇයි ඉතින් ඔවා මිනිස්සු කරන්න කියලා අර කිව්වාගේ මානසික ප්‍රශ්න.
ඔව් ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා නාමල් අහලා දෙන්නේ. එයා කියනවා එයාගේ කින්ස්ටන් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් තියෙනවලු. ඒක USB එකට ගහලා කම්පියුටර් එක බූට් කරන වෙලාවට මේ Windows වලට බූට් වෙන්නේ නැහැලු. මොකද්ද කියලා අහලා තියෙන හේතුව.
ඔව් BIOS එකෙන්
disable screen එකක් ඇවිල්ලා නවතිනවලු.
ඒක කරන්න ඕනේ BIOS එකෙන් අඩිව USB boot device කියන එක disable කරලා දාන්න. එතකොට ප්‍රශ්නේ ගොඩක් වෙලාට ඉනාකරන්නේ වෙයි.
ඔව් ඇත්තටම.
එනේ වෙන්නේ මේ USB වලින් USB එකක් ගහලා තියෙනවනම් USB boot on කරලා තියෙනවනම් computer එක මුලින්ම බලනවා USB එකෙන් boot කරන්න.
ඔව් අර
මගේ USB එකේ boot කරන OS එකක් නැත්තම් boot වෙන්නේ නැහැ.
ඔව් අනිත් එක අර මම කලින් කිව්වා වගේ අර කලින් ප්‍රශ්නෙත් ඔය වගේ අර CD එකේ boot වෙන්නේ නැදනවා. මොකද අර try other alternative boot devices කියන එක enable වෙලා නැත්නම් ගොඩක් වෙලාට ඒකෙන් ඇවිල්ලා නැවතිලා ඉන්නවා. මොකද අර ගොඩක් පරණ BIOS වලින් අර error එක දෙන්නේ නැහැ මේකේ boot මුකුත් නැහැ කියලා.
ඔව් ඒ වගේම කලින් මේ මම නම් කරන දේ
තමයි ඔය අනිත් කලින් මේ තව ප්‍රශ්නයක් තියෙනවා නේද ඒකත් එක්ක මේ ඔය boot වෙන්න හදන මේ ඔය දැන් අපි කියමු USB boot දාලා තිනවා කියලා. එතකොට USB නෑ boot time viruses තිබ්බොත් එන්න ඉඩ තියෙනව නේද?
අනිවාර්යෙන් දැන් ගොඩක් ඔය මේ boot type viruses නැති හින්දා ඔය ගැටලුව ගොඩක් වෙලාට දැන් නැති. හැබැයි ඉතින් ඔය අර අපි ඒ කාලේ පරිගණක ගෙන ගන්න කාලේ නම් අපිට තිබෙල කොම් වෛරස් එක තමයි floppy එකේ boot sector virus එක. ඒ වගේ දැන් ඉතින් boot sector virus නැතිම හින්දා ඔක ලොකුවට ගැටලුවක් වෙන්නේ නෑ.
ඒක වැඩියේ නෑ නේ.
දැන් වැඩිය ඇත්තෙම නෑ වගේ දැන් ගොඩක් වෙලාට. මොකද දැන්
BIOS එක කියන්නේ.
ඔකේ මම නම් තාම දැකලා නෑ හර්ෂ. මොකද ගොඩක් වෙලාට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් OSS ඇඩ්වාන්ස් වෙලා වෛරස් ඇඩ්වාන්ස් වෙලා වෛරස් වලට ටිකක් සර්විසස් අරව මේ ඕනේ තනියෙන් ජීවත් වෙන්න අමාරු.
දැන් high level වෛරස්.
ඔව් දැන් වෛරස් එකක් තනියෙන් ඩිපෙන්ඩන්සි ගන්නට ඇවිල්ලා තිනවා වෛරසුත් දැන් මේක ඕනේ. එයාට සමහර ඒවා .net framework එක ඕනේ. ඒ වෛරසුත් ඒ ගන්නට ඇවිල්ලා තිනවා වෛරස් වලටත් දැන් තනියෙන් ඉන්න බෑ.
ඊළඟ ප්‍රශ්නේ අහලා තින්නේ නිලන්ත අහලා තින්නේ අපේ නිලන්ත පියසිරි. මේ එයා කියලා තිනවා මේ Fedora වල පාවිච්චි කරන්න බලන් ස්ට්‍රීමින් වීඩියෝ ස්ට්‍රීමින් වලට පාවිච්චි කරන්න බලන් සර්වර්ස් මොනවද? ඒකම එයාගේ මේ උවමනාව මං හිතන්නේ මේ වීඩියෝ ක්ලිප් කීපයක් හොස් කරලා තියලා ඒක ස්ට්‍රීම් කරන්න කියලා තිනවා. ඒ කියන්නේ වෙබ්සයිට් එකකට දාන්න මේ ඒක කරන ක්‍රමයක් ගැන තමයි එයා අහලා
තින්නේ. ඔව් මේකට ඇත්තනම ඔන් ඩිමාන්ඩ් හින්දා වීඩියෝ ෆයිල්ස් හින්දා මේකට යාට ඇත්තනම ස්ට්‍රීමින් සර්වර් එකක් අවශ්‍ය නැහැ. ෆයිල් එක සාමාන්‍යයෙන් අප්ලෝඩ් කරලා යාට මේක ෆ්ලෑෂ් වීඩියෝ ටයිප් එකකට අප්ලෝඩ් කරොත් නම් කෙලින්ම page එකට embed කරලා ෆ්ලෑෂ් ප්ලේයර් එකක් දාන්න පුළුවන්.
ඒක තමයි මේ ස්ට්‍රීමින් සර්වර් එකක් ඕන වෙන්නේ එක්ක ලයිව් ස්ට්‍රීම් එකක් දෙනකොට. එහෙම නැත්නම් මේ ක්ලයන්ට් සොෆ්ට්වෙයාර් එක මේ ওই වගේ ෆ්ලෑෂ් වගේ එකක් සපෝට් නොකරන
වෙලාවට
නේ. يعني ඒකේ ස්ට්‍රීමින් කේපබිලිටි තියෙනවා. එතකොට සර්වර් එක කිනොත් ස්ට්‍රීම් විදිහට අවුට්පුට් එකක් දෙන්න ඕන වෙලාවට. ඒත් දැන් වෙබ්සයිට් එකේ වීඩියෝ පෙන්වන්න වගේ එකට මං හිතන්නේ මේ ෆ්ලෑෂ් වීඩියෝ
ලේසිම ක්‍රමේ තමයි ඔය YouTube වලට යගේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා YouTube එකෙන් එම්බෙඩ් කරන්නත් පුළුවන්.
ඔව්. එහෙම නැතුණත් මම හිතන්නේ කලින් මේ
ඔය ලයිව් රේඩියෝ එකක් ප්ලේ කරනවා නම් ස්ට්‍රීමින් මොනේ.
ඔව් FLV ෆෝමැට් එකට මේ වීඩියෝ එක හදාගත්තාම කියන්නේ ෆ්ලෑෂ් වලට ගිහිල්ලා වුණත් වීඩියෝ එකෙන් එම්බෙඩ් කරන්න හදුවාම එයා ප්ලේයර්ස් වල ටෙම්ප්ලේට්ස් වගේ අදිනවා. ඒකම අපිටම හදාගන්නත් පුළුවන්. නැත්තම් third party or free players තිනෝ එකක් අරගෙන ෆයිල් එක දාන්නත් පුළුවන් නේද?
ඔව් පුළුවන්. අනික තිල්ල මේ මෙතන මෙයා එක පොඩි වරදක් කියලා දෙනවා. මට කවුරුර කියලා දෙනවා ජේ ගුහෙරලින් ස්ට්‍රීමින් කරන්න පුළුවන් කියලා. ඒක යාගේ පොඩි වරදක් නේ තිල්ල.
ඔව් මං හිතන්නේ මොකද ජේ කර කියන්නේ JavaScript library එක.
ඔව් හැබැයි සමහරවිට ජේ කුරේට මාකර් plugin එකක් දෙනවද දන්නේ නැහැ. මාකර් player එකක් ඇවිල්ලා ඒ player එකේ ෆයිල් එක select වෙන නේද තිල්ල?
ඔව් ඊළඟ ප්‍රශ්න අහලා තිනවා චාමර කියලා කෙනෙක් අහලා තින්නේ මේ එයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කියලා දාලා දිනවා එක්කම ලැප්ටොප් එකක් ළඟදී මිලදී ගන්න යනවා කියලා එයාගේ අවශ්‍යතාවය විදිහට කියලා තින්නේ ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න HSDP වලින් ඒ වගේම මූවිස් බලන්න ඒ වගේ දේවල් තමයි කරන්න ඉන්නේ කියලා ලැප්ටොප් එකෙන් ඒ සඳහා හොඳ ලැප්ටොප් එකක් මොනවද එයාගේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් 80,000කට වගේ ගන්න පුළුවන් ලැප්ටොප්ස් මොනවද කියලා තියෙන්නේ මේ කාලින්ග මේකම දැන් අපි ගිය සතියේත් කතා කරන්න හිටියා නේද මොනවද කම්පියුටර් එකක් කියන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් ගන්නකොට වුණත් සැලකිලිමත් වෙන්න ඕන මොනවද කියලා නේද ඒක අපි මේක ටිකක් කතා කරමු නේද
ඔව් ලැප්ටොප් බෑග් ගැන කතා කරොත් නම් මම හිතන්නේ දැන් යා කිව්ව විදිහට ඇත්තනම් මොකක් ගොඩක් බේසික් දේවල් තමයි යාට කරන්න ඕනේ දැන් ඇත්තටම ඒක නිසා මේ මට කියන්න තියෙන දැන් යා මෙතන කියලා තියෙන යාට ඉන්ටර්නෙට් යන්න සහ මේ මූවිස් බලන්නනේ යාට දැනට තියෙන අඩුම මුදලකට තියෙන ලැප්ටොප් එකක් ගත්තා නම් එයාගේ මේ කාර්ය කරගන්න පුළුවන්. ඇත්තටම ඔය එයා කිව්ව මුදල් ප්‍රමාණයට ඇත්තටම එයා ටිකක් හොඳ ලැප්ටොප් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ Centrino Duo එකක් වගේ ගන්න පුළුවන් 2GB RAM එක සාමාන්‍යයෙන් 8GB hard disk ටිකක්. ඒ වගේ පොඩ්ඩක් ඇවිදලා හොයලා බලනවා නම් එයා ටිකක් හොයාගන්න පුළුවන්.
මට මේ මම දැක්ක Acer ලැප්ටොප්ස් තියෙන ගොඩක් අඩුවර 75කට වගේ ගන්න
පුළුවන්.
ඔය දැන් මේ කලින් කිව්වට වඩා හොඳ configuration
තිබුණා. ඔව් ගන්න පුළුවන්. මම පෞද්ගලිකව හර්ෂය ඒස වලට කැමති නැහැ. මොකද මම ඒස ලැප්ටොප්ස් දෙකක්ම පාවිච්චි කරා. හරිම කෙටි කාලයක් තමයි වැඩ කරේ. දැන් මෙතනත් ඒස ලැප්ටොප් එකක් තියෙනවා. ඒකත් নানা ප්‍රකාර ලෙඩ දෙනවා.
ඒක මම හිතන්නේ ඒස වල නෙමෙයි මේ කලින් ගත් එක්ක තියෙන මං කර ප්‍රශ්නයක් නේ
ලැප්ටොප්. මේ ලැප්ටොප් එක මේ
ලැප්ටොප් පුළුවන්.
මේ මට ලැප්ටොප් අපල යන්න
තියෙනවා. මාසයකට වඩා තියාගන්න අමාරු කාලේ.
ඔව් ලැප්ටොප් අපලයක් තියෙනවා ඒ වුණාට මේ ලැප්ටොප් එක මගේ නෙමෙයි.
වයිකම අර ප්‍රශ්නේ මේ එක කොටසක් කියන්නවද ගුණාමට මේ එයා අහලා තිනවා මේ බිල්ට්ඉන් HSDP මොඩෙම් තියෙන ලැප්ටොප්ස් තියෙනවද
කියලා. ඔව් ඇත්තටම තියෙනවා ඒ වුණාට එයා කිව්ව බජට් එකට ඒ වගේයක් ගන්න අමාරුයි.
මම හිතන්නේ මේ ඔය පුළුවන් තරම් ඒ වගේ දේවල් මේ එක්ස්ටර්නල් ගන්න එක හොඳයි නේද?
ඔව් ඇත්තටම මොකද දැන් එයා ලැප්ටොප් එක දැන් අදිසියට ඩෙස්ක්ටොප් එකට ගහ ගන්න ඕන නම් එයාට ඩෙස්ක්ටොප් එකට මොඩෙම් එකක් ගත්තා නම් මොඩම් එක ඩෙස්ක්ටොප් එකටත් ගහ ගන්න පුළුවන්. දැන් ලැප්ටොප්
එකේ මේ HDDP මේ මොඩම් වල හීට් එක ටිකක් වැඩි නේ. ලැප්ටොප් එකේ ඕකක් දාලා ආවට පස්සේ කොහොමත් මේ කියන්නේ රේඩියෝ ෆ්‍රීකවන්සි එක වැඩ කරන නිසා ට්‍රාන්ස්මීටර් එහෙම තියෙන නිසා
මේ පොඩක් රත් වෙන ගතිය කොහොමත් වැඩි. ඒක නිසා මේ මම නම් කියන්නේ පොඩි පොඩි දේවල් හැමතිස්සෙම එළී තියෙනවා නම් හොඳයි. මේ මොකද දැන් ඕක මේ දැන් Wi-Fi එහෙම නම් ප්‍රශ්නයක් නැහැ. Wi-Fi එකේ Centrino chip එකෙන් built-in ගොඩක් කරලාට Wi-Fi support එක තියෙනවා. දැන් මේ මේවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේවා external cards ඉඳ ගොඩක් වෙලාට මේවා රත් වෙනවා. ඉතින් අනික දැන් එයාගේ budget එකනොත් ගොඩක් වෙලාට පිට තියෙන laptop තමයි මේ මේවා ඇතුලේ high කරලා මෙන්නේ. මම හිතනවා ඕක නිකන් modern එකක් ගන්න යට කවදාරි desktop එකක් gedara තියනවා නම් තව එකක් තියනවා නම් ඒකට ටක් ගාලා ගහලා යට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ටිකක් හොඳයි කියලා.
මේ තිල්න මේ මොන හරි තියනවද කියන්න අපිට desktop computer එකක් ගන්නකොට ගොනවත් හැල කිලිමත් වෙන්න ඕන අපි කිසති කියන්න ටන
මහිතන මේ දවස්සල හුඟක් කලාවට තියෙන්නේ ප්‍රොස්සරක පැත්තෙන් බැලවත්නම් එල්ජේ 775 කියන සොකට් එක තියෙන ප්‍රොස්සර නේද කාලිංග?
ඔව් මේ මට දැන් ඇත්තටම තියෙන කම්පියුටරයක් හදාගන්න අවශ්‍යතාවක් තියෙනවා. මේ දවස්වලින් හොය හොය බලනවා AMD Intel අතර කොහමද දැන් ඇත්තටම මේ ගොඩක් අය AMD ත් පාවිච්චි කරනවා. මේ පෞද්ගලිකව නම් AMD එකක් මම පාවිච්චි කරලා තියෙන්නේ ගොඩක් කාලයකට කලින්. ඒ කියන්නේ 1.8 වගේ AMD එකක්. ඒකත් ගොඩක් ටික කාලයකට තමයි පාවිච්චි කරේ. ඒ කාලේ නම් එක්ස්පීරියන්ස් එක එච්චරම හොඳ නැහැ AMD එක. මොකද රත් වෙනවා, ගොඩක් ගොඩක් ගැටලු තිබ්බා. හැබැයි දැන් නම් තියෙන AMD දැන් ඇත්තනම නෑ. ඒ කාලේ ඒ රත් වෙච්ච හේතුවත් මම පස්සේ වට තේරුණා. මොකද දැන් ඒ කාලේ අපිට හම්බෙච්ච කූලර්ස් ඇත්තනම හෙන බාල
කූලර්ස්. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්න.
ප්‍රධානම හේතුව ඇත්තනම මේක ඇත්තනම
AMD. අනිත් එක මේ මම මේ ළඟදී මේ ආටිකල් එකක් කිව්වා දැන් AMD processors මේ Intel එක compare කරොත් AMD අඩුවෙන්ලු රත් වෙන.
ඕ ඉතින් ඇත්තටම මේක රීසනබල් මට්ටමක තියෙනවා නම් ඕක කොච්චර රත් වුණාද කියන එක ප්‍රශ්නයක් නැහැ. මොකද හොඳ කූලින් තියෙනවනේ. දැන් අපේ ගෙවල් වල තියෙන ගොඩක් වෙලාට රස්නේ අපේ ගෙවල් අපි ඉන්න රට රස්නේ. ඉතින් ගොඩක් වෙලාට අර සමහරවල් පිටරට ඒ කන්ඩිෂන්ස් වලට හදන හීට මේ කියන්නේ කූලින් හීට් සිංක්ස් වල සයිස් එකම මදි. ඉතින් ඒක නෑ ගොඩක්ම ගැටලුව කියලා මට නම් තේරිලා
තියෙනවා. මේ අනිත් එක මේ මට ප්‍රශ්නයක් තියෙනවා. Intel සහ AMD ගත්තොත් බටහිර රටවල ජනප්‍රිය AMD ද අපිට වඩා
නෑ. ගොඩක් වෙලාවට මාත් එක හිතුවා එහෙම නෑ. එහෙම නෑ. හැබැයි කරට කර වගේ ඉන්න යනකොට ගොඩක්
වෙලාවට
ගොඩක් වෙලාවට
50 වගේ නේ.
50ට වඩා පොඩ්ඩක් Intel ඉදිරියෙන් ඉන්නවා. මොකද Intel ටයක් පාවිච්චිය මිනිස්සු අර නමට ගන්නවා තාමත්.
තාම ඒ නම තියෙනවා නේ Intel කිව්වම.
ඔව් Intel කොම් ගොඩක් වෙලාවට වෙලා තියෙන දැන් ලංකාවේ assemble පරිගණක වැඩියෙන් විකුණන පිට රටවල මේවා ගොඩක් වෙලා branded විකිනෙන්නේ. මේ බ්‍රෑන්ඩඩ් පරිගණකවල ගොඩාක් වෙලාවට එන්නේ Intel. AMD කියන්නේ ඒගොල්ල ස්පෙસિෆික් මාකර් එකක් තමයි එන්නේ. දැන් ලැප්ටොප් උදාහරණයක් ගත්තත් AMD එන්නේ 10ට එක මොඩල් එකක් වගේ. ඉතින් ඒක නිසා එතන අර මාකටිං වෙනවා වලදිත් ගොඩේ අඩුපාඩුවක් වෙනවා. ඒකයි
මම දැන් ගාලින්ග මේ දැන් 90% විතර තාම Intel කියලා නේද මට හිතෙනවා.
ඔව් ඒ වගේ ප්‍රතිශතයකට වර්ල්ඩ් වයිඩ් ගත්තොත් ඒ වගේ
ප්‍රතිශතයක් අර ගාලින්ගට පෙන්වන්නේ පහුගිය දවස්වල අර Pentium processor එක හදපු අර විනෝද් දාම් කියන කෙනාගේ ඒක ඒ කියන්නේ ඔය ඇඩ් එකකදී කියනවා මේ 90% computers තාම Intel කියලා නේ. Intel.
මොකද මේක 90% computers කම දැන් Mac උත් අදාළයි.
දැන් කාලෙක මේ අලුත් processor එකක් හදනේ Intel එකෙන් i7
කියලා.
ඒක 1366 මම හිතන්නේ socket එක නම socket.
ඔව්. ඒක ටිකක් pin ප්‍රමාණය වැඩි processor එකේ.
ඔව්.
ඇත්තටම මේ කාලේ ඒකේ ඉඳන් මේ කෝටු කොඩ් එක
බලුවා. මට නම් මෙහෙම අපිට නම් ඇත්තටම මේ සාමාන්‍ය පරිගණක යූස් කරන කෙනෙක්ට මේ කෝටු ඩුවෝ එකයි කෝටු ක්වාඩ් එකයි අතර ලොකු වෙනසක් දකින්න පුළුවන් ඒ කියලා මට නම් තේරුමක් නෑ. මොකද මම ඔය
දැන් i7 එකත් එක්ක බලුවොත්ද?
ඔව් i7 එකත් එක්ක බලුවත් අපිට තේරෙයි. මොකද අපි ගොඩක් ඒ කියන්නේ ගොඩක් CPU intensive applications ඇත්තටම අපි පාවිච්චි කරන්නේ නෑනේ නේද?
නෑ මම කිව්වේ ඒකේ මේ ටෙක්නිකලි වෙනස මොකද්ද?
ආ ටෙක්නොලොජි පැත්තෙන් ඒගොල්ලෝ ගොඩක් අර ඩයි එකේ සයිස් එක වෙනස් කරලා තියෙනවා. එතකොට අර ඒ කියන්නේ එතකොට එක මේ ට්‍රාන්සිස්ටර්ස් වෙන ප්‍රමාණය කුඩා කරලා තියෙනවා. එතකොට මෙමරි කැපසිටි එහෙම තියෙන ගොඩක් වැඩි කරලා තියෙනවා නේද? කැෂ් සයිසස් ඒ.
අනිත් එක මේ අනිත් මේ ප්‍රශ්නේ තමයි ගොඩාක් අය හිතන් ඉන්නවා කෝටු ඩුවෝ එක වගේ දෙගුණයක් තමයි කෝටු කොඩ්. ඒ කියන්නේ 2.66 ප්‍රොසෙසර් එකක් ගත්තොත් ඒකේ කෝටු කොඩ් එක ගත්තොත් මේක 4 පොයින්ට් ගණක් හරි 5 පොයින්ට් ගණක් හරි යනවා කියලා. ඒක බොරු කතාවක් නේද?
ඔව් මේක ගොඩක් වෙලාට කට්ටියට තේරෙන්නේ නැහැ. ඇප්ලිකේෂන් එක ලෝඩ් වෙනකොට මේ CPU වලට වඩා බලපන්නේ hard disk එකේ speed එක කියලා. ඉතින් ගොඩක් වෙලාට කොච්චර හොඳට ගහලා ගැහුවත් අර ජරා hard disk එකයි කරා machine එක slow. එක ඔයාගේ hard disk controller එක එච්චර හොඳ එකක් නෙමෙයි. දැන් සමහර අය සටා දැන් සටා 2 hard disk එක ගන්න සටා 1 controller එකකට. ඉතින් ලැබෙන එක එක අනිත් පැත්තේ සමහර අය අනිත් පැත්තට ගන්න සටා 1 hard disk එක ගන්න සටා 2 motherboard
එක.
ඔව් එතකොට ඉතින් ලැබෙන වේගයන් ගොඩක් කරන්නේ machine එකේ boot time එක depend වෙන්නේ මේ CPU සහ memory මතනේ ගොඩක් කරන්නේ මේ hard disk speed එක මත.
කලින් ඒ කියන්නේ දැන් optimum condition වල තිබුණත් processor දියුණු වෙච්ච වේගය අනුව මේ අනිත් ඒවා data rate exchange rate දිනු වෙනවා
නේද? ඔව් ඇත්තනම් මේ
බාගේ. ඒ වෙනම bottleneck එක
දිනු. මොකද data bus කොච්චර හැදුවත් අන්තිමන කරත් hard disk එක කියන්නේ mechanical දෙයක්. මේකෙනේ හැමතිස්සෙම limitations තියෙනවා. මොකද දැන් ගොඩක් කට්ටියද මෙතනින් SSD වලට තමයි ඩිස්කල්ට මාරුවෙන් නැන්නේ මේකත්. එතකොට මේකේ මූවබල් මූවින් පාර්ට්ස් මුකුත් ඇතුලේ නැහැ. ඒත් මෙතනත් ඕ ඒතයි මෙතන ආයි ගැටලුවක් තියෙනවා. මේවැ රීඩ් රයිට් වෙන වාරගාන තාම එච්චර හොඳ හාඩ් ඩිස්ක් තරම් හොඳ තත්ත්වයක නැහැ. ඒක නිසා ලයිෆ් ටයිම් එක හාඩ් ඩිස්ක් එකක කම්පයර් කරනවට අඩුයි. ඉතින් මේක
ටෙක්නොලොජි එක ෆ්ලෑෂ් ඩ්‍රයිව් වල තියෙන ටෙක්නොලොජි එකනේ.
ඔව් සේම් ටෙක්නොලොජි එක. දැන් මේවට උදාහරණයක් වශයෙන් තමයි හයිබ්‍රිඩ් ඩ්‍රයිව්ස් ඇවිල්ලා තියෙන. හයිබ්‍රිඩ් කියලා කියන්නේ සොලිඩ් ස්ටේට් ඩිස්ක් එක ප්ලස් හාඩ් ඩිස්ක් එක තියෙනවා. එතකොට සොලිඩ් ස්ටේට් ඩිස්ක් එකේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් 120GB හාඩ් ඩයක් ගත්තොත් මේක 20GB සොලිඩ් ස්ටේට්. ඉතුරු 100GB හාඩ් ඩිස්ක් එක. එතකොට මෙතන එන්නේ රීඩ් රයිට් නේ හැමතිස්සෙම වෙන්නේ සොලිඩ් ස්ටේට් ඩිස්ක් එකේදී. ඒකෙන් ට්‍රාන්ස්ෆර් කරනවා හාඩ් ඩිස්ක් එක ඇතුලෙන් හාඩ් ඩිස්ක් එකට.
ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ තුල RAM එකක් වගේ පොඩි.
ඔව්, හැත්තරම හાર્ඩ් ඩිස්ක් එකේ එනවා හර්ෂ RAM එකක්. මේක හાર્ඩ් ඩිස්කේ මෙමරි කියලා කියනවා. මෙයා 32MB 16MB
කියලා කියනවා
නේ. ඔව්, buffer එක කියලා කියනවා. මේක වැඩි වෙනකොට read write, ඒ කියන්නේ read write speed වැඩි වෙනවා කියන්නේ මෙහෙමයි. large file එකකදී නෙමෙයි. දැන් සාමාන්‍ය Windows access කරනකොට පොඩ්ඩක් වෙලාවට access වෙන්නේ එක්ක log file එකක, config file එකක් මේක ලියනවා ගන්නවා. ඉතින් ඔය වගේ වෙලාවෙදී අර මේවා හැමදෙස්සම හાર્ඩ් ඩිස්කේ read කරන්න තුර මෙමරි එකේ තියාගෙන ටක් ගාලා ආපහු දෙනවා.
ඔකේ තියෙන ප්‍රශ්නේ දැන් ගොඩක් අය ඉතින් අර කලින් කිව්වා වගේ VGA කාඩ් එකක් ඇහුවොත් අහනවා memory 256512ද කියලා. ඒ වගේ process එක ඇහුවොත් ඒකේ model එකකින් තමයි දන්නේ නැතුව ඒකේ bus speed එක දන්නෙත්
නැහැ.
ඒ cache එක දන්නෙත් නැහැ. ওই ප්‍රශ්න නිසා තමයි ගොඩක් අය මේ machine slow වෙලා තියෙන්නේ.
හරිද? මේ මන් දැකලා තියෙන තව දෙයක් තමයි අපේ කට්ටිය machine එකක් ගන්නකොට මේක මේ යොදා ගන්න ඒ කියන්නේ භාවිතා කරන්න හදන මේ වැඩේ අනු නෙමෙයි එක ගන්න.
හරියටම හරි. මොකද වගේ හයිඑන්ඩ් එකක් ගන්න බෑ බලන්න. ලගදී මැෂින් දෙකක් ගත්තා. කෝටු කොට් මැෂින් දෙකක් අරගෙන. 90000ක් විතර වියදම් කළා. ඒ කියන්නේ දැන් ඒ කෝටු කොට් ලංකාවට ආපු හැටිම ගොඩක් ගණන් ගියානේ. ඒ කාලේ තමයි aran තියෙන්නේ. ඉතින් මම ඒ වෙලේ බැන්න අපරාධනේ මොකද්ද මේ කරගත්තේ කියලා. ඔය වගේ අර උඟක් අය යන්නේ දැන් තියෙන හොඳම එකට කියලා ඒගොල්ලන් දැන් ඒ ඇත්තටම කිව්වොත් ඒ එයා අඩු ගන්න 3D ප්‍රෝග්‍රෑම් එකක්වත් ඒ කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. නිකන් චැට් කරන්නයි ඔය වර්ඩ් පාවිච්චි කරයි. වැඩි වුණොත් ප්‍රෝග්‍රෑමින් කරනවා නම් .net හරි නැත්නම් ඔය Eclipse හරි දායි. ඉතින් ඒ වගේ එකට කෝටු කොඩ් එකක් දානවා කියන්නේ අපරාධයක් සල්ලි වේදම් කිරීම.
ඔව් ඒ වගේම මේ තව දැකලා තියෙන දෙයක් තමයි මේ රාජ්‍ය ආයතනවල වුණත් පෞද්ගලික අංජනාවක ටිකක් අඩුයි. මේ ඒ කියන්නේ තාක්ෂණ ප්‍රතිපත්තියක් නැහැ නේද හරියට. එන මොනවාරි දෙයක්
පොලිසිය ගන්න කිසි දෙයකට.
ඔව් මිලදී ගන්නකොට මේ දැන් ගොඩක් තැන්වල අපි දැකලා තියෙනවා මේ ඔෆිස් වල ඩොකියුමන්ට් හදන එක තමයි කරන්නේ කම්පියුටර් එකකින්. ඒ වගේම කම්පියුටර් එක හයි එන්ඩ් එක.
දෙන්නේ ප්‍රශ්න දෙන්නේ
අවශ්‍ය තැනට අනවශ්‍ය දේ.
ඔව් ඒක ප්‍රශ්න දෙන්නේ ඇත්තටම මෙතන ඩිසිෂන් එක ගන්න එතන ඉන්න IT සම්බන්ධයක් කෙනා නෙමෙයි එතෙන්ට මාකටිං එන පුද්ගලයා. ඒ කියන්නේ සමාගමකින් මාකටිං එන පුද්ගලයා අර මෙතන IT ඩිසිෂන් ගන්න එක්කනට මේක පොවනවා. මේක තමයි හොඳ මැෂින් එක, මේක මෙහෙමයි, මේක ස්පීඩ්ස් මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මේක හයි එන්ඩ් එකක් කියලා ගවම අරටක් ගාලා එතන දැන් මේ වැඩේට මේ ලොකු එක තමයි ඕනේ. රිකමෙන්ඩ් එකක් රිකමෙන්ඩ් ඇනලිස් එකක් කරන්නේ. එතනදී ඒ වෙලාවට මාකටිං එක්කෙනා හොඳයි කියන්නේ මොකද්ද කියන එක ගන්නවා. මොකද එතන IT එක්කෙනා Tamanට තනින් ඩිසිෂන් එකක් ගන්න බය. මොකද මේක මාක් කරුණාත් නේ මෙයාගේ පිටින් ඇයි කියලා.
අනිත් එක දැන් අපේ ආයත මේ ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් තියෙන හොඳම එක ගන්නත් ඕනේනේ. දැන් තියෙන හොඳම එක i7 නම් i7 එක ඕනේමයි තියෙන්නේ. ඒක Tamanට අනවශ්‍ය දේවල් අරගන්න එක බොරු වැඩක්.
තේරවන්නේ
නැහැ. තේරවන්නේ. හර්ෂිත තව එකක් ඔහු කතාව ගුවාම අපේ පැත්තේ දෙකෙනෙක් ඉන්නවා. හැමදාම මගෙන් අහනවා. තාමත් මේ ප්‍රශ්නේ අහනවා. Pentium 3 කාලේ ඉඳන් අහනවා. මල්ලි මොනවද මේ දවස්වල හොඳ කම්පියුටර් Pentium මොනවද කියලා ඒ දවස්වල අහනවා. මං කිව්වා ඉතින් මේ දවස්වල i3 තමයි තියෙන්නේ. 4 එකක් ළඟ දී නේ මල්ලි. මං කෝ ඉතින් ඔව් අය තාටියක් අල්ලනට එයි කියලා නේ. ඉතින් ටිකක් අල්ලනට 4 ආවා. දැන් මල්ලි 4 ආව නේද? හැබැයි ඉතින් ඕකත් ටිකක් අල්ලනකොට මෙයයි කියලා තාමත් මේ මනුස්සයර කම්පියුටර් එකක් නැහැ. ඕක තමයි ඉතින් හැමදාම අහන්නේ.
ඊළඟ හොඳ වෙගෙනකන් ඉන්නවා.
ඔව් ඊළඟ හොඳ වෙගෙනකන් ඉන්න අපරාධ ගන්න කියලා. ඉතින් තාමත් පරිගණකයක් නැහැ. ඉතින් ඔය තව ටිකක් අල්ලනකොට ඔය කාගේ හරි Pentium 3 එක මේ සෙකන්ඩ් හෑන්ඩ් එකක් අරන් ගිහලා පාවිච්චි කරා. ඉතින් තේරුණා.
තමන්ට අවශ්‍ය වෙලාවට තමන්ගේ වැඩේට හරියන කම්පියුටරයක් ගන්නවා මිසක් මේ හොඳ මේක බලන්නයි ඊළඟ එනකන් ඉන්න ගියොත් එහෙම කවදාවත් මැෂින් එකක් ගන්න.
ඔව් දැන් මම ලැප්ටොප් එක මේ ඇත්තටම මගේ මේ LG එක ගත්තාම ගොඩක් අය මට කතන්දර කිව්වා අයියෝ ඔක් ගත්තේ ඔය ගානට ඇත්තට මෙච්චර ලොකු ප්‍රොසෙසරයක් තියෙන එක ගන්න තිබුණා මෙච්චර ලොකු ප්‍රොසෙසරයක් තියෙන එක ගන්න තිබ්බනි කියලා. ඉතින් මං දැනට ලැප්ටොප් එක තියෙන්නේ මගේ මේ පවර් සේව් මෝඩ් එකේදී. පවර් සේව් මෝඩ් එකේදී CPU ක්ලොක් එක 150කින් එයා කපනවා. 50ක් සහ 75කට කිට් වෙන ප්‍රමාණය. ඉතින් මට ඒකත් ඇති. ඉතින් මන් දන්නේ දැන් අපිට එක්කතාව මේක රෙකෝඩ් කරනවා. දැන් තිල්ල මං හවස ගේම් ගහුවා මේකේ මෝස්ට් වොන්ටඩ් ප්ලේ කරා. ඉතින් මට එච්චර ගැටලුවක් නැහැ මේක half speed CPU තියෙන්නේ කියලා.
අපි ඕක දාලා මේක මේ මොකක් හරි වීඩියෝ එකක් එඩිට් කරන්නවත් වීඩියෝ රෙන්ඩරින්ග්වත් කරන්න යන්නේ නැහනේ.
ඔව් මට මේක සි
ප්‍රෝග්‍රෑම් එකක් අපි animation හදන්න යන්නෙත්
නැහනේ. ඔව් මට මේක
අවශ්‍යතේට අවශ්‍යතේ ගන්න ඕනේ.
මට මේක CPU තේරෙන විදිහට වෙනසක් වෙන්නේ අපේ ටෙක් කතාවලට මොබයිල් මේක එන්කෝඩ් කරනකොට විතරයි. ඒකත් අපර 30ක වෙනසක් තමයි වෙන්නේ මේ මේක හයි ඒ කියන්නේ ෆුල් CPU දාන එකයි සේ පවර් සේව් මොඩ් එක දැම්මයි කියලා. ඒ වගේ ටයක් CPU ඉන්ටෙන්සිව් දෙයක් පාවිච්චි කරනකොට තමයි තේරෙන්නේ ටයක් කම්පියුටර්ස් ලෝ කියලා. මොකද දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි DVD එකක් එන්කෝඩ් කරනවා නම් අපි දැන් DVD එකක් අරන් රිප් කරලා එන්කෝඩ් කරනවා කියලා. ඔන්න CPU එක තේරෙනවා මේක CPU එක ඇත්තනම ලොකු එකක් දිනනවා හොඳයි. මොකද යන කාලේ සමහරවිට පැය 3ක්
යනවා.
එතකොට
ඒක මට හොඳටම තේරුණා මේ මම මේ ආසාවට සමහර පොඩි පොඩි 3D කෑලි හදා ගන්නවා. මේ Pentium 4 එකක් කලින් තිබ්බේ HD තිබ්බෙත් නැහැ. ඒකේ විනාඩි 10ක් කිතර යන එකක් දැන් විනාඩි 4ක් 3කින් වගේ කරගන්න පුළුවන් මේ කෝටුඩුව මැෂින් එකේ.
ඔව් ඒ කියන්නේ ඇත්තනම CPU ඉන්ටෙන්සිව් ඇප්ලිකේෂන්ස් අපි පාවිච්චි කරන්නේ නැත්නම් අපි ඇත්තනම CPU එක ගැන ගොඩක් දැන් කරදර වෙන්න ඕනේ. ඒ කාලෙ නම් කරදර. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මීට අවුරුදු 3කට කලින් නම් ටිකක් හිතලා බලන්න ඕනේ. මොකද ඒ කාලේ CPU ක්ලොක් එක ටිකක් අඩු ප්‍රමාණයක තිබ්බේ. දැන් ඇත්තටම එච්චර මේක මොකක්ද
ඇවරේජ් ප්‍රොසෙසර් එකක් හොඳටම ඇති නේද?
ඇවරේජ් ප්‍රොසෙසර් එකක් හොඳටම ඇති. අනිත් එක තියෙන ගොඩක් බලන්න ඕනේ මේක L2 කැෂ් එක කොච්චරක් තියෙනවද? ඕ වගේ දේවල් දැන් පොඩ්ඩක් බලන්න. පරිගණක කියලා පොඩ්ඩක් RAM ටිකක් වැඩියෙන් ගහ ගන්න. හොඳ hard disk එකක් දා ගන්න. හොඳ
motherboard එකේ මේ bus speed එක maximum කීයද support කරන්න.
ඔව් ඒ වගේම මේ
තව සමහර අය ඉන්නවා මේ 667 හරි එහෙම දැන් ඉස්සර එහෙම 667 support කරන motherboard එකක් කරන් 800 RAM එකක් ගන්නවා. ඔය වගේ වැඩ කරනවා.
හරිද මේ?
ඒක කැල්පේනවද බලන්න ඕනේ.
තව සැලකිලිමත් වෙන්න ඕන එකක් තමයි මේ කොළඹ කඩවලින් මේ ගන්නකොට මේකේ මේ වගකීම ගන්න. ඒ කියන්නේ වගකීම් සහතිකයක් දුන්නට මේ කොච්චර කාර්යක්ෂමව ඒවා ආපහු ගන්න පුළුවන්ද කියලා.
ඒ කියන්නේ මොනවා වෙනවා මේක මාර්ග කරගන්න කිව්වොත් මට නම් ඇත්තටම තරහ යනවා. මට හරියට මේ ප්‍රශ්න වෙලා තියෙනවා මේ සමහර තැන් නෙමෙයි හුඟක් අය දන්න
තැනක් තියෙනවා. ඒ කියන්නේ මේ අත්දැකීම් මෙහෙම තමයි නේද? කියන්නේ මොන හරි වෙලා ගියාට පස්සේ එතන රණ්ඩු වෙලා අන්තිමට ඒ වගේ දේවල් තමයි වෙන්නේ.
නරක් කරගන්න තමයි වෙන්නේ ඉතින්. අපේ වෙලාවත්
කරනවා. ඒකට හේතුව තමයි අපේ මුලින්ම බඩෝ හොයන්නේ මේක අඩුවට. ඒ වෙලාවේදී මේක වොරන්ටි කොහොමද කියලා හිතන්නේත් නැහැ. ඒ වෙලාවේදී හිතන්නේ මේ කඩේ මේ අවුරුදු 3ක් තියේද කියලා. ඒ කට්ටිය හිතන්නේ ඒ වෙලාවට රුපියල් 5ක් අඩුවේ මෙතන දෙනවා කිව්වා. මේකෙන් ගන්නවා කියලා. එහෙම නේ පොඩ්ඩක් හොයලා බලන්න මේ කම්පැනිය ඇත්තටම තියෙන එකක්ද? මේගොල්ලෝ වොරන්ටි වල තත්ත්වය කොහොමද? මොකද දන්නේ ප්‍රධාන බෙලේ පරිගණක සමාග විකුණන කඩ ඒ කියන්නේ කඩ ගොඩක් ඒගොල්ලන් තියෙනවා. ඒගොල්ලෝ කඩ එක එක නම් වලින් දාලා තිනවා. මොකද මේ බඩු විකිනන්නේ
නැහැ.
බඩු විකිනන්නේ නැති ඉඳන් ඒනට බඩු ගත්තාම හැමතැනින් වෙලාවට ගිහලා ඒගොල්ලෝ එකම ස්ටෝර් එකෙන් තමයි ගිහලා ගන්න ඕනේ. මේ ගිනිටි ප්ලාස් එකේ ගොඩක් මේගොල්ලන් කඩ තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ අපිට පරිගණකයක් විකුණන්න ඇවිල්ලා ඒගොල්ලන් ලොකු අකරතැබ්බයක් වුණා. මොකද අපි මීට අවුරුදු දෙකකට කලින් පරිගණක වගේක් ගන්න ඇවිල්ලා මේගොල්ලෝ කිව්වා නෑ නෑ අපිට chance එකක් දෙන්න අපි දෙනවා කියලා. මම කිව්වා right. ඔයගොල්ලන්ට chance එකක් දෙන්න. අපිට computer 8ක් අවශ්‍ය තියෙනවා. ඔයගොල්ලෝ 4ක් අපිට ජනවාරි 31 වෙනිදාට කලින් deliver කරන්න කියලා. ඉතින් කොහොම හරි මේ මිනිසුන්ට කිව්වහම මේ මොකද ඒ කාලේ IBM වල පොඩි හිඟයක් තිබ්බා. මොකද මේ IBM ලොකු ස්ටොක්ස් අගයක් වෙන බැංකුවකට කම්පියුටර් 400ක් 500ක් වගේ දෙන්න අවශ්‍යතාවයක් තිබිලා හැම තැනින්ම කම්පියුටර් එකක් අවුගල කට්ටියත් එක මේක දීලා තිබ්බා. ඒක නිසා මෙයාට මේකත් මම පැහැදිලි කරලා කිව්වා. මේ මිනිස්සු ඉතින් අපිට හරි දැන් ගේන ඔන්න ගේන මෙන්න ගේන දැන් මගේ කාර් එකේ ට්‍රංක් එකේ තියෙන්නේ දැන් නැවෙන් බාන ඔන්න වගේ උත්තර දීලා අන්තිමට ජනවාරි පළවෙනිදාට අපිට පරිගණක නැහැ. ඊට පස්සේ ඉතින් මේගොල්ලෝ මම සද්ද නැතුව ඉඳලා හරි මේගොල්ලන්ගේ ලොකු මැනේජර් කෙනෙක්ට කතා කරාමත් ඔව් උත්තරම තමයි දුන්නේ. ඉතින් ඔන්න කම්පැනි එක ගැන හිතා ගන්න පුළුවන්නේ. ඊට පස්සේ මේ මිනිස්සු කොමර අපිට පරිගණක දුන්නේ. ඊට පස්සේ අපි ඉතින් ඒට මෙට දඟල්ලා ආයි වෙන තැනකින් මිනි වරගණක ටිකක් අරන් අපේ වැඩේ කරගත්තා. ඉතින් මං ඊට පස්සේ මේගොල්ලෝ ඔන්න මේගොල්ලෝ ඊට පස්සේ මට පවුදා කතා කරලා කියන ජනවාරි 2 වෙනිදා අපි සතියකින් දෙන්නලු. මං කොහට 31 වෙනිදා කම්පියුටර් දෙන්න කිව්වේ. හරි 31 දෙන්න බැරනා ඔය කම්පියුටර් තියාගෙන අපිට ඕනේ. ඊට පස්සේ මේගොල්ලෝ මාසයකට ඉතර පස්සේ එන ඔන්න සෝරි අපි මෙහෙම වැරදක් වුණා මේ වෙන කෙනෙක් එන අපිට ආයි චාන්ස් එකක් දෙන්න මං කිව්වා දෙන්න. ඔහොමම අවුරුද්දක් ඉඳලා මට ලන්ච් වලට කතා කරනවා මට හිල්ටන් එකේ ලන්ච් වලට මේ වයවනවා ඒගොල්ලන්ගේ අර ලොන්ච් එක තියෙනවා මේ ලොන්ච් එක තියෙනවා කියලා එවනවා අවුරු මේ හැම දාම ගිෆ්ට් එකක් එවනවා මොන හරි ඒගොල්ලන්ගේ එක. ඊට පස්සේ මේ ළඟදී ඒ කම්පැනිය කොච්චර වැටලාද කිව්වොත් ඒ කම්පැනි චෙයාර්මන් ආව හම්බු වෙන්න ඇවිල්ලා කිව්වා අපේ කම්පැනි මේ වගේ ගැටලු තියෙනවා මෙහෙම මෙහෙමයි මොකද්ද ඕගලන්ට ඇච්ච ප්‍රශ්නේ මං කියලා දුන්න මෙහෙමයි මෙතන කම්පැනියක් මොකද එතන ඒගොල්ලෝ සේල්ස් ආපු කෙනෙක් මට එයා පළවෙනිම කිව්ව දේ තමයි ඕගොල්ලෝ කෝපරේට් කස්ටමර්ස්ලා. අපි ඕගොල්ලන්ට සලකන්නේ මේ අපි සාමාන්‍යික වර්ගණකයක් ගන්න කෙනෙක්ට සලකන විදියට නෙමෙයි කියලා. මං ප්‍රයෝරිටි කස්ටමර්. මං කිව්වා මම මෙතෙන්දි කම්පැනි එක නා තමයි. එනකට මම ඕගොල්ලෝ කඩෙන් කියලා ගන්නකොට මම සාමාන්‍ය පුද්ගලයා. හැබැයි ඕගොල්ලෝ එතෙන්දි මට සලකන විදියට තමයි ඕගොල්ලන්ට මම මෙතෙන්දි හැන්දෙන් බෙදන්නේ මම කෝපරේට් කස්ටමර් හැටියට කියලා. ඊටසේ එදා එයාගල්ලා චාමන් ඇවිල්ලා කතා කරනකොට මං එයාට කිව්වා ඕගොල්ලන් ඇටිටියුඩ් එක මෙන්න මේ වගේ. මමත් ඔයගලේ පෞද්ගලිකව බඩු වරන් තියෙනවා. ඔයගොල්ලෝ කවදක්වත් හිතුවේ නැහැ බඩු ගන්න කෙනා තමයි අන්තිමේදී මෙතෙන්දී ඩිසිෂන් එක ගන්න කියලා. ආ ඒක අපේ වරදක් තමයි කිව්වා. ඉතින් ඒගොල්ලෝ දැන් වහන තත්ත්වයට පත් වෙලා තියෙනවා.
ඒ ඇටිටියුඩ් එක ඒ කඩවල ඉන්න මිනිස්සුන්ගේ සහ අය මාරු කරන දෙන අයගේ හැම කෙනාගේම.
ඔව් ඒගොල්ලෝ
ඒ කඩනායකයන් ඉඳන් හැමෝටම තියෙනවා.
ඔව් ඒ වගේම මේ අපි අහගෙන ඉන්න අයට අපිට කියන්න තියෙන්නේ මේ මිල ගැනවත් මේ කඩේ නම ගැනවත් ජනප්‍රිය තාවේ ගැන සැලකිලිමත් වෙන්න එපා. දන්න කීප දෙනෙක්ගෙන් අහලා බලන්න. ඒ කියන්නේ ඒ අයට කොහොමද ඒගොල්ලෝ සැලකුවේ? වොරන්ටි හම්බුණාද වෙලාවට? හරි, ඒ කියන්නේ හරි විදියට රිප්ලේස් කරලා දුන්නද අදාළ වරන්ඩේ? ඒ වගේ දේවල් අහලා මේ ඒ කියන්නේ ධනාත්මක දේවල් කියනවා නම් විතරක් එයාව තෝරගන්න. මොකද අද කඩ දින ඕන තරම්. ඒ කියන්නේ එකක් නැති වුණාට තව එකකින් ගන්න බලුවා. ඒක නිසා
මේ දැන් ඔය දැන් හිතන්න මගේ මම මැෂින් එකක් කරන් කැඩුනා කියලා. ඒක ඒගොල්ලෝ හරිනම් කැඩුනා නම් ඒක හදන්න දවස් දෙකක් යනවා නම් ඒ දවස් දෙකට අලුත් වෙන මැෂින් එකක් අපිට දෙන්න ඕනේ. නැත්නම් අපි දවස් දෙකක් බලන් ඉන්න බෑ. ඒක කවදාවත් කරන්නේ කියන තැන.
ඔව් ඇත්තටම ඒ කියන්නේ අපි මොනවා හරි රිප්ලේස් කරගන්න ගියාම ඒගොල්ලෝ කියන්නේ මේ ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න කියන එක අපිත් එක්ක. අපිට ඇත්තටම ඒක අදාළ වෙන්නේ නැහැ. අපිට ඕන මේ ඒකේ තියෙන වගකීම් සහතිකය අනුව ඒක අදාළ එක රිප්ලේස් එකක් හරි හදලා දෙනවා නම් හරි ඒක කරන එක විතරයි අපිට. මේ මොඩල් එක දැන් එනවාද නැද්ද ඒ දේවල් වැඩක් නැහැ නේද? ඒගොල්ලෝ ඒක කරන්නේ කොහොමද කියන එක වැඩක් නැහැ.
මේ මදර් බෝඩ් එක නැහැ. දැන් ඒකට එන්නේ නැහැ. ඔයා තව ගියක් හරි දෙන්න. අපිට මේ වොරන්ටි දෙන්න හැලලා ඒගොල්ලෝ අවුරුදු 3ක් දෙනවා කිව්වා නම් කස්ටමර් කෙනෙක් ඇරෙද්දී අපිට වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ මොඩල් එක නැද්ද බඩු නැද්ද ඒගොල්ලන්ගේ මෙයන්. හැබැයි මට පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ දැන් බ්‍රෑන්ඩඩ් කම්පියුටර්ස් බුද්ධික මේ සාමාන්‍ය ඇසෙම්බල් එකක් ගන්න ගන්නට මැරිලා තිනයි බ්‍රෑන්ඩඩ් එකක් ගන්න නැති මිනිස්සු. මොකද
ඒකත්
මොකද දැන් උදාහරණයක් ගත්තොත් IBM Lenovo ගත්තොත් ඇත්තනම මේ ගොඩක් කම්පිටිටිව් විදිහට තියෙනවා. රුපියල් 10,000 කතර වෙනසක් තියෙනවා. ඇත්ත මම පිළිගන්නවා ඒක. ඒ වුණාට මේවා
ඒ 10,000ට අපිට කරදර කොච්චර අඩු වෙනවද?
ඔව් දැන් උදාහරණයක් ගත්තොත් අපේ ඔෆිස් එකේ දැන් භාගයට භාගයක් IBM පාවිච්චි කරන්නේ. මම දන්නේ තාම එක කම්පියුටර් එකක්වත් කැල්ලා නැහැ මේ අවුරුදු 3ක් ඇතුළත.
ඔව් කලින් මම හිතන විදිහට මේ තාම අර දැන් මීට අවුරුදු 2කට 3කට කලින් ලොකු වෙනසක් තියුණා ඇසෙම්බල් ඒවැයි බ්‍රෑන්ඩඩ්
ඒවැයි.
දැන් කට්ටියගේ ඒ කියන්නේ තාම හිතන්නේ ඒ වෙනස තියෙනවා කියලා අපි හොයන්නෙම නැහැ මුලදීම. බ්‍රෑන්ඩඩ් එක ගැන හොයන්නෙම නැහැ. අනිත් එක තමයි ඒක අර කස්ටමයිස් කරන්න අමාරුයි නේද? ඒ කියන්නේ අපිට ඕනි මේ VGA කාඩ් එක දාලා දෙන්න එහෙම කියලා.
කස්ටමයිසේෂන් ගැටලු තියෙන බුද්ධික IBM වල දි නෙමෙයි. Dell වගේ පරිගණකයක් ගත්තොත් ඔය ගැටලුව තියෙනවා. ඊට උදාහරණයක් වශයෙන් HP ගත්තත් ඔය ගැටලුව තියෙනවා. නමුත් IBM වල දි තමන්ට කැමති VGA කාඩ් එකක් ගහගන්න පුළුවන්. තමන්ට කැමති RAM එකක් ගහන්න පුළුවන්. මොකද දැන් උදාහරණයක් ගත්තොත් Dell පරිගණකයක් ගත්තොත් ඒගොල්ලන්ගේ ස්පෙસિෆික් RAM එකක්ම ගැහුවේ නැත්නම් පරිගණක වැඩ කරන්නේ. ඊට පස්සේ මෙමරි බැලන්ස් උන් නැත්නම් වැඩ කරන්නේ. බැලන්ස් වෙනවා කියලා කියන්නේ ස්ලොට් එකෙන් ස්ලොට් එකට වෙනදී කැපසිටි දෙකක් ගහුවොත් වැඩ කරන්නේ. ඒ වුණාට හાર્ඩ් ඩිස්ක් එකක් අපිට හයි කරගන්න බෑ. මොකද ඒගොල්ලෝ ස්පෙસિෆික් මේකට බේ එකක් තියෙන එකට වෙන හાર્ඩ් ඩිස්ක් හෝල්ඩර්ස් උන්නේ. නමුත් මේ IBM Lenovo වගේ මම දැකලා නැහැ මේ වගේ එකක්. අපිට ස්ටෑන්ඩඩ් පවර් සප්ලයි එකක් උනත් අවුට් ඔෆ් ඒ කියන්නේ කඩේ යුනිටි ප්ලස් එකේ පවර් සප්ලයි එක ගෙනල්ලා අපිට හයි කරන්න පුළුවන් ගන්නට තාමත් තියෙනවා.
මම හිතන්නේ HP වලත් පුළුවන් නේ ඔය වැඩේ. මොකද මම දැකලා තියෙනවා
HP මැෂින් එක. ඔව් හර්ෂ මට HP එක තියෙන මේක නම් ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ මේ ගැන තියෙන පැහැදීම නම් මොකද මම අපි HP දැනට ඔෆිස් එකේ පරිගණක 12ක් විතර තියෙනේ. 12 තත්ත්වය ගැන කතා කරොත් අන්තිම නරක තත්ත්වයකදී. මොකද උදාහරණයක් ගත්තොත් දැන් මැෂින් එකක් ගැලෙවුවාම දිනේ මැෂින් එක කොච්චර නෑ ඇත්තටම දැන් හීට් දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඔයා අපි මං වට IBM එකක් සහ HP එකක් එක ළඟ දියලා ගලවලා පෙන්නන්න සාමාන්‍යයෙන් 6 inch fan එකක් තමයි IBM එකේ CPU එකට තියෙන්නේ කූලර් එකට. ඒක වෙනමම ටනල් එකක් හදලා ඒකට අඟල් 8 කතර හීට් කූල හීට් සිංක් එකක් හයි ගල්ලා ඒ වගේ තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙලා තිනවා. HP එක ඇතුලේ තියෙන්නේ අඟල් දෙකමාර කතර පොඩි ෆෑන් එකක් පොඩි හීට් සිංක් එකකට හයි කළා. මේ Intel තරංගකත් හොඳ නැති කූලර් එකක් තමයි ඒක ඇතුලේ ඉන්නේ. ඉතින් මේ කේසින් එකට ෆෑන් එකක් හරියට නැහැ. ඉතින් ඔය වගේ තත්ත්වයක් දැන් මම ඒ කියන්නේ ඒගොල්ලේ ෆිනිෂින් වලදී ඇතුලේදී දැකලා තියෙන්නේ. මම හිතන්නේ මේ ලංකාවට එන ග්‍රේඩ් වල ක්වොලිටි වල ප්‍රශ්නයක් තමයි හර්ෂෝක.
ඒක අර මේ අඩු ගන්නට කියන ඒ ග්‍රේඩ් එකේ වෙන්නේ ඉතින්.
ඔව් අනිත් තවත් දැකපු දෙයක් තමයි මේ පොඩ්ඩක් පරිසං වෙන මේ assemble computer මේ මේ ඇත්තටම branded computers ගන්නකොට ඒක IBM වගේ එකක් ගන්නවා නම් IBM එකේ ඔයගොල්ලන්ගේ serial එක machine එකේ වෙලාවේ ඔයගොල්ලන්ට IBM site එකට කියලා ගැහුවොත් ඒකේ original hardware configuration එකේ ඒ site එකේ පෙන්නනවා. මේ මෙච්චර RAM ප්‍රමාණයක් තියෙනවා, මෙච්චර මේකක් තියෙනවා, මේ OS එකක් මේකට එන්නේ ඔක්කොම. අපේ අය කරන්නේ බේසික්ම machine එක මෙහෙට ගෙනල්ලා RAM පිටින් අරන් high කරනවා. ආ එතකොට CD writers පිටින් අරන් high කරනවා, ලොකු hard disk පිටින් අරන් high කරනවා. ඉතින් ඒක නිසා මේ වගේ අර high කන්නේ වැය තත්ත්වයක්
වෙනවත්
මේ machine වල කල්පයන් තඩිනවා. මොකද අපේ ලංකාවට ගොඩක් අය දන්නේ නැති මේ එන්නේ A grade වල hardwares නෙමෙයි. ගොඩක් වෙලාට එක්කෝ manufacturer defects නිසා අඩුවෙන් අයින් කරනවා. ඉතින් මේවා අපේ අය lot පිටින් එනවා තමයි විකුණන්නේ. ගොඩක් අය දැකලා ඇති එක කාලයකට හැමතැනම තියෙන එකම බඩුව.
ඔව්
මේ මේකට හේතුව මේක තමයි. මොකද මේ
අඩුවට ගියත් එකම දේ තමයි.
ඔව් ඒ අඩුවට ඒ කාලයට තියෙන බඩුව ගෙනල්ලා තමයි මේ විකුණන්නේ. ඔය ලැප්ටොප් ගන්න ගියත් ඒ ප්‍රශ්නේ තියෙනවා. හැමතැනම බැලුවොත්
මේ දැන් උදාහරණයක් විදිහට ලීසින් වැඩේ Unity Plus එකට ගිහිල්ලා කඩවල් 20කට ගිහිල්ලා ඒකේ තියෙන හැම කඩේටම ගිහිල්ලා අහන්න මේ දැන් තියෙන motherboard එක මොකද්ද කියලා. motherboard දෙකයි තියෙන්නේ.
ඔව්
හැමතිස්සෙම ඒ දෙක විතරයි තියෙන්නේ.
ඔව් ඒක දැන් අපේ ලංකාවේ මේ variety එකක් කියන එකක් නෑ හැමතිස්සෙම. අපි කඩේ මනුස්සයට ඕන දේ අපි ගන්න ඕනේ මිසක් අපිට ඕන දේ කඩේ ගන්න බෑ ඇත්තටම ලංකාවේ.
ඒ ඔව්. ඔව්. මොකද මේ ඒගොල්ලන්ගේ එන්නන්නේ Intel site එකට ගිහ බැලුවොත් අර classic series එකේ තියෙන ලාභම ඒ කියන්නේ හරීම නැති මේ motherboards දෙක ගේන්නේ. ගැනල්ලා ඉතින් ඒකේ අරක තියෙනවා මේක තියෙනවා මේකෙ මෙච්චර slots ගන්නක් තියෙනවා අර ලොකුවට කියලා මේ අර ජරා motherboard දිපුණනවා.
ඒ යටින්
මම motherboard එකට බයිනවා නෙමෙයි ඒගොල්ලෝ ඒ කරන වැඩේ වැරදි. ඒ කියන්නේ ගන්න කෙනාට සිලෙක්ෂන් එකක් නැත්තම් ඒගොල්ලෝ ගන්නෙ ජරා සිලෙක්ෂන් එකකින් නම් කවදාවත් හොඳ බඩුවක් අපිට හම්බ වෙන්නේ
නැහැ. හැබැයි තිලින මේ පොඩක් අසුස් වලට එනකොට මේ තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙලා දිනවා නේද තිලින?
ඔව් අසුස් වල නම් මේ
ක්වොලිටි එකෙන්
හොඳ
බඩුවක් තියෙනවා.
ගන්න තමයි
ඒක හොඳට කියන්නේ. ඔව් ඒක නෑ මං කිය variety එකක් තියෙනවා ගමු මිල ගණන් වැඩි කියන්නේ මාත් පිළිගන්නවා මේ.
ඉතින් ඔය ගානට ආවොත් ඉතින් හොඳ බඩුවක් ගන්න බැහැ.
ඔව් අපි තව ප්‍රශ්නෙකට යමුද?
අනිවාර්යයෙන්
ප්‍රශ්නෙකට යමුනේ.
ඔහොත්
රංගික ලක්‍රුවන් කියලා අපේ ටෙක් අදහනගෙන ප්‍රශ්නේ අහලා තින්නේ. එයාගෙන එයාගේ Fujitsu Siemens ලැප්ටොප් එක අල්ලු දින්නේ Windows Vista 32 bit edition එක දාලා තිනවා කියනවා. එයාගේ webcam එකක් තියෙනවලු Philips SPC 1030NC කියලා මොඩල් එක. ඒකෙදි එයා Skype පාවිච්චි කරලා මේ video call එකක් ගන්නකොට මේ machine එක stuck වෙනවලු. ඒක එක්කම restart කරන්න තමයිලු පුළුවන් ඒ වෙලාවට. මේ හේතුව මොකද්ද කියලා අහලා දිනවා. අපි මම හිතන්නේ මේ follow up questions ඇහුව නේද කලින්
ගියාගේ.
ඔව්. කියලා තිබුණා මේ කියන්නේ video call එකක් නැතුව කැමරාව disconnect කරලා Skype වලින් call එකක් ගන්න පුළුවන්ලු. ඒකම මේ මේ video camera එකත් එක්ක එන software එක ඒක වැඩ කරනවලු හොඳට. ඊට පස්සේ අපි ඇහුවා හැබැයි Yahoo Messenger වගේ එකක් එක්ක පාවිච්චි කරලා බලුවද කියලා. ඒක නම් යාට කරන්න බැරි විලා තිබුණා. මේ මොන වගේ දෙයක්ද වෙන්න පුළුවන් ඒකෙදි?
ඔව් මෙයා වෙන කැම් එකකුත් පාවිච්චි කරා කියලා තිනා ඒ දෙයමයි වෙන්නේ කියලා තිනා. වෙන කැම් එකක් වඩ හැබැයි ආ කියලා නැහැ ඒ જાතියෙම කැම් එකක්ද නැත්නම් වෙන මාදිලියේ කැම් එකක්ද කියලා. හැබැයි ඒ જાතියෙම කැම් එක ගන්න පොඩ්ඩක් drive එක පොඩ්ඩක් බලන්න මේ අප්ඩේට් කළා. මොකද මේ drivers වල පොඩි ගැටලුවක් වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ motherboard chipset drive එක. මොකද මේ USB ගැටලුවක් වෙන්නත් පුළුවන්. මොකද මේ motherboard Intel එකක් වෙන්නේ නැති අනිවාර්යෙන් laptop එකක් හින්දා මේකට Intel chipset drive එක දාලා බලන්න පොඩ්ඩක්. මොකද මේ power management අරවා මේවා හරියට හා USB 2 support වල පොඩි ගැටලු වෙන්න පුළුවන්. හැබැයි මට නම් තේරෙන්නේ මේක webcam drivers වල ප්‍රශ්නයක් Skype එක support වල කරද්දි කියලා.
ඔව් මේ ඒකම කාලින්ග මේ දැන් අපිට අනිත් අයටත් පොඩි උපදේශයක් දෙන්න පුළුවන්. දැන් Skype වගේ එකම භාවිතා කරන්න මේ බලාපොරොත්තු වෙනවා නම් අර Skype certified devices තියෙනවනේ headset camera ඒ වගේ.
ඔව්
දැන් ලංකාවේ දැන් ලේසින් හොයාගන්න පුළුවන් ඒ වගේ ඒවා quality එකත් හොඳයි ගොඩා. ඒකම Skype certified ඒවානේ. ඒ කියන්නේ 100%ක් වැඩ කරනවා කියලා guarantee.
ඔව් මොකද දැන් Skype වල webcam එකක් පාවිච්චි කරන්නේ වෙන application එක webcam එක පාවිච්චි කරන විදිහට නෙමෙයි. පොඩක් ඒගොල්ලන්ගේ hardware access කරන ක්‍රමවල පොඩි වෙනසක් තියෙනවා. ඒක නිසා ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුණා නම් හොඳයි.
ඔව් රංගික මේ ඔය drivers update කරලා බලන්න. මේ එහෙම නැත්නම් Skype forum එකකටත් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මේ camera model එකත් එක්ක මේ සමහර වෙලාවට එතන ගැටලුවක් වෙන්නත් පුළුවන් නේද?
ඔව් Skype support කරන්නේද? අර මම පොඩ්ඩක් කිව්වාගේ පොඩ්ඩක් chipset drive එකක් දාලා බලන්න motherboard එකේ.
ඔව් ඒකම මේ අපිට Skype වලින් යමු කරපු ප්‍රශ්නයක් තියෙනවා මේ තිලංක කියලා කෙනෙක් යමු කරලා තියෙන්නේ මේ එයානෝ මේ සිංහල Unicode උනේ 3 අකුර type කරන්නේ කොහොමද කියලා. මේකත් මේ ගොඩක් මේ පොදු ප්‍රශ්නයක් නේ ගොඩක් ගట్టి අහනවා මේ
එයා මේ ශ්‍රී අකුරයි අනිත් ඒවත් දන්නේ හල් කරන්න මේ ස්පිලි පාපිලි ඒවත් ප්‍රශ්නයක් තියෙනවා. ඔය
ටයිප් කරන්නේ මේ ඕල්ටර් කී එක ඔබාගෙන මේ නියුමරික් කීපෑඩ් එකකින්
අපි පාවිච්චි කරාවා.
ඒ ඇත්තටම ඒකේ කී කෝඩ් එක ගහලා කියන පාවිච්චි කරන්නේ මේ ඒක නෙමෙයි හරි ක්‍රමය නම් මේ මං හිතන්නේ එයා මේ
යුනිකෝඩ් පිළිබඳ පොඩි
ඔව් යුනිකෝඩ් පිළිබඳ දැනගන්නටත් වඩා මේ එයාට මේ
යතුරු බෝරක් පාවිච්චි කරන්නේ කොහොමද කියන්නේ.
ඔව් ඒකයි. ඒ කියන්නේ එයා මං හිතන්නේ විජේසේකර කීබෝඩ් එක වෙන්න ඕන අපි හිතනවා එහෙම කියලා. එයා කියලා නැහැ හරියට. ඒකෙදි නම් මේ විජේසේකර කීබෝඩ් එකේදී ගහන විදිහ අපිට කියන්න පුළුවන් නේ. දනිෂ්ක විජේසේකරනේ පාවිච්චි කරන්නේ.
නෑ මම මේ බුද්ධික සයුර ක්‍රමේ වාචි. ඒක ලිනක්ස් වලට තියෙන එක. ඇත්ත මෙයා අපිට සඳහන් අපි නැත්නම් මෙහෙම කරමුද මේ බුද්ධික අපි දාමුද මේ Windows වලදී ලිනක්ස් කියන්නේ මොකද Windows වලදී අර ෆොනටික් ක්‍රමයක් තියෙනවානේ. ඔක්කොම අපි මේ සිංහල වලට අදාළ මේ විසඳුම් ටික දාමුද? ඒ කියන්නේ keyboards
layout එක.
මම මොකද නැත්නම් මේ ප්‍රශ්නේ ඊළඟ පාරේ කෙනෙක් අහන්න පුළුවන් විජේසේකර ක්‍රමේ. දැන් මෙයා කියලත් නැහැ
විජේසේකර කියලා. අපර කියන්නේ කිව්වොත් එහෙම වැඩක් වෙන්නේ නැති වෙයි.
හරදරයිනේ.
ඔව් මොකද මේ keyboard layout එකට link එකක් දාමු නේද?
මොකද මම හිතන්නේ මෙයා දැනගෙන නැතුව ඇති අර cbus.lk site එක ගැන මේ අපි එතන විස්තර කරගන්න
නම්බර් ගහන ක්‍රමේ වැරදි සම්පූර්ණයි. මේක පරණ ක්‍රමයක්. ඒක වාචි කරන්නත් එපා මේ keyboard එකේ පුරුදු වෙන්න.
ඔව් මොකද යුනිකෝඩ් ක්‍රමයේදී ඇත්තටම අංක ගහන්න අවශ්‍ය වෙන්නේ අංක සහ එතන රුඩින් වැටෙන ඇට් මාක් ටිල්ඩා ඒ වගේ අර විශේෂිත කී ස්ටික් ගහන්න විතරයි. ඒ කියන්නේ shift එකත් එක ගහන. ඕල්ට් එකත් එක්ක ඉලක්කම් ගැහුවයි කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඕල්ට් එක
පාවිච්චි කරන්න ඕනේ නැහැ.
ඔව් ඒ කියන්නේ ඕල්ට් එක පාවිච්චි වෙන වෙලාවල් තියෙනවා බැඳි අකුරු ගහන්න විතරක්. ඒත් අංක නෙමේ වදින්නේ. ඒ අදාළ අකුරවත් තමයි. ඔව් අකුර වදින්.
හරි සර් මොනවද නිවුස් එක මේ සතිය?
නිවුස් එක තිරනේ iPhone OS 3.0 ආවනේ කට් පේස් දාලා ගොඩ ගාලා බලන්
හිටපොනේ. ඔය ඇත්තටම මම හිතන්නේ මේ මෙච්චර කල් දැන් රිලීස් වෙච්ච iPhone OS version වලින් මේකේ ෆීචර්ස් ගොඩක් තියෙනවා නේද?
ඔතන මේ කාලින්ගේ මට මතකයි මේ ටෙක් කතා හැකීම බැන්න මේ කට් පේස් නෑ කියලා. මොන ඇහිලා ඒක.
මේ Apple කට්ටිය ටෙක් කතා අහනවද?
අහනවා
අහනවා. ඔය ඇත්තටම අපේ අර ගීක් නියෝජිතය ගිහිල්ලා කියලාද දන්නේ නැහැ මේ
වෙනද. ඒ කියන්නේ මේ ඇත්තටම මේ Apple OS එකත් මේ Windows Mobile පස්සෙන් එනවා නේ දැන් ළඟටම ඇවිල්ලා වගේ.
ඔව්.
ඒකම හරි මේ තව feature එකක් තියෙනවා
කියන්නේ. Apple එකේ Windows එක copy කරලා paste කරලා ඉතින් නේ feature එක.
ඔව් මේ මේකේ මේ තිබුණා මේ ඒ කියන්නේ iPhone වල තියෙච්ච ඒ කියන්නේ programming වලදී තියෙච්ච මේ අපහසුතාවයක් තමයි දැන් ඒකේ මේ parallel processing කියන එක නෑ. කියන්නේ multiple programs run කරන්න බෑ. දැන් ගොඩක් OS වල
එක program එකක් එක වෙලාවකදී එක program එකේ
පුළුවන්. එක program එක කියන්නේ user programs වලින් එකයි foreground එකේ run වෙන එක විතරයි. අනිත් එකට switch වෙනව නම් අර program එක close කරන්න ඕන. හැබැයි ඒකෙදී දැන් IM application එකක් වගේ දිනම් දැන් ඒක offline තියද්දිත් කියන්නේ ඒක background එකේ තියද්දි එන්න ඕන notification අපිට. ඒ දේ කරන්න බැරි ගම තිබුණා අපිට කලින්. ඒත් දැන් මේකෙදි දැන් push notification service එක කියලා කියන
එක multi threading ඇවිල්ලා කියන්නේ.
ඔව් multi threading නෙමෙයි හරියට ඇත්තට මේක මේ push notification service එක කියලා ඒගොල්ලන්ගේ මේ unique service එකක්. ඒකෙදි phone එකයි service provider අතරේ TCP connection එකක් maintain කරනවා. එතෙන්දී අපිට ඒ channel එක use කරලා බලුවන් අදාළ application එකට notification එකක් යවන්න. මේ ඕක හැබැයි OS 2.0 එකේ ඒගොල්ලෝ වෙනවා කියලා තිබුණේ. ඒත් එදා ඉඳලා මම හිතන්නේ බ්ලොග් ගේම් බැලුවාම ගොඩාක් කට්ටිය බැනලා නිකන් hina වෙලා තිනවා මේ ඒගොල්ලන් 2.0 වලට ඔක් කරගන්න බැරි වුණා. මේ ඊළඟ එකේ දිනනවා එනවා කිය හිටියා. දැන් version ගානක් ඇවිල්ලා වන්ද 3.0 එකේ හැබැයි ඇවිල්ලා තිනවා. ඒකම developer APIs 1000කට වැඩිය තිනවා කියලා තමයි කියන්නේ. මම ඇත්තටම download කරගත්තා තාම try කරලා බලන්න බැරි වුණා. මේ ලොකු වෙනසක් තමයි ඉතින් බලාගෙන යනකොට.
ඒක කට් පේස්ට් තියෙන එක නම් ගොඩක්
හොඳයි. ඔව් ඒක නම් ඒකයි MMS.
හරය ඔත නැති හින්ද ගන්න නැහැ මේ.
ඔව් හරි. තව මොනක් තියෙන අලුත් ඒවා ඉතින්.
Chrome beta එකක් ආව අලුත් එකක් නේ. මම install කරා මේ ඒක නම් හිතාගන්නත් බෑ. මේ කලින් එකට වඩා දෙගුණයක් ෆාස්ට් වගේ මට තේරෙන. දැන් කලින් එකත් හුඟක් මේ ඉක්මන්නේ.
ඔව් මේකේ අර වෙලා තියෙනවා දැන් බීටා රිලීස් එක කියන්නේ මේක 2x එකක් වෙන්නේ නැති නේ වර්ෂන් එක. මොකද දැන් ස්ටේබල් තිබ්බේ 1x වර්ෂන්ස් තමයි. බීටා තිබ්බේ 1x. මම හිතන්නේ මේක 2x එකක්ද
හරියට? ඔව් 2.0.169 කියන එක.
ඔව් 169 තමයි. දැන් 170 තමයි ඩෙවලපර් යන්නේ දැනට. ඒ කියන්නේ ඩෙවලපර් එකට පොඩ්ඩක් පස්සේ මේකේ ගොඩක් ෆීචර්ස් වල එකක් තමයි මේ ෆෝර් අපි අර ෆෝම් ෆිල් කරා මේවා රෙකින්නයි ඒ කියන්නේ මතක තියාගන්න එක තියෙනවා. ඒක
මාර ඔලුවේ කොමක් නිදහස් උනා.
ඔව් ඇත්තටම මට හරිම කනගාටුයි හර්ෂ මේ ටෙක් කතා වල සමාජික ඉතලා ඩෙවලපර් එක පාවිච්චි කරන්නේ නැහැ කියන එක. මේ වතෙන්දි පොඩි ප්‍රශ්නයක් දිනවා මේ ඉස්සෙල්ලා පාවිච්චි කරපු ඒගොල්ලෝ මේ එන්ජින් එක මාරු කරලා තියෙන අර වෙබ් කිට් වල අලුත්ම වර්ෂන් එකට. ඒ කියන්නේ සපාරි වල වෙබ් කිට් කියන්නේ ඇත්තම සපාරිමයි. ඕපන් සෝස් හින්දා වෙබ් කිට් කියලා වෙන මේගොල්ලන් එන්නේ. මේක අලුත්ම වර්ෂන් එක තමයි 2x වල දියන්නේ. ඒක ගොඩක් ස්පීඩ් කියලා තේරෙන්නේ.
මට මේ පේන විදිහට මේ Windows Explorer එකටත් වඩා මේක මේ Windows Explorer එක start කරලා අපි මේ එන ස්පීඩ් එකට වඩා ඉක්මනට Chrome start. ඒ කියන්නේ Windows වලට
Chrome වල starting speed එක ගොඩක් හොඳයි. මොකද මේකේ වැඩිපුර දේවල් කිසි දෙයක් නැහෙනි.
ඔව්.
ඒකයි. අනික මේගොල්ලෝ
අද ලයිෆ් හැක එකේ දාලා තිබ්බ security experts ලට මේ challenge එකක් දාලා තිබ්බ. අද තමයි ඒක පටන් ගෙන තියෙන්නේ. ඒකේ මේ browsers වල තියෙන vulnerabilities එහෙම හොයලා ඒවා හොයාගන්න එක තමයි ඒක අරමුණ වෙලා තිබ්බේ.
ඔව් crack කරා. එතනම crack කරන්න browser
එක. crack කරන්න පුළුවන්. එහෙම කියලා බලන්න. මේ පළවෙනි දවසේ අද ඉවර වෙද්දී Firefox, Safari, Internet Explorer කියන browsers තුනම අයින් වෙලා තියෙනවා. Chrome විතරයි තාම ඉතුරු වෙලා තියෙන්නේ.
ඔව් ක්‍රෝම් ඇත්තටම ගොඩක් ඔය ගොඩක් හොඳයි ඇත්තටම. මම නම් දැන්
හැබැයි ඒගොල්ලෝ ටෙස්ට් කරලා තියෙන්නේ Windows platform එක Windows 7. Mac අනිත් එක තමයි Mac වල තමයි ටෙස්ට් කරලා තියෙන්නේ.
ඔව් Mac OS X වල නේද? මම දැක්ක දෙන
මොකක්ද දන්නේ ඒගොල්ලෝ Windows 7 beta version එකක් පාවිච්චි කරලා.
නෑ Windows ඇත්තනම මේ අලුත්ම රිලීස් එකේදී ඒගොල්ලෝ චෙක් කරනවා කියලා තිබෙයි. මොකද Windows උත් චෙක් කරන්න ඕන කමක් ඒගොල්ලන්ට තියෙයි. මොකද Windows beta වුණාට තිලින security updates එනවා. ඉතින් ඒක නිසා ඒක beta අර testing වුණාට මම හිතන්නේ ඒකත් චෙක් කරන්නත් පාවිච්චි
කරලා. ඒක මට පේන විදිහට ගොඩක් stable.
ඔව් ගොඩක් stable මටත් ඒක තේරෙලා තියෙනවා. හරිද මේක දැම්මනේ Windows 7 කොහොම හරි.
මේ දැන් මාර වැඩේ මම මේක දැන් පාවිච්චි නොකර ඉන්නවා. මොකද පුරුදු වුණොත් මට හිතෙනවා ඔරිජිනල් එක ගන්න වෙයි කියලා. ඒකයි
අපි ගමු. ඉතින් තමන්ට ඕන දේ ගන්න ඕනේ නේද හර්ෂ්? ඉතින් ගන්න වෙයි
ගන්න වෙනවා දැන් අනිවාර්යයෙන්.
හැබැයි ආරංචි හැටියෙන් නම් ඕක Vista වලට වඩා මිල අඩුවට තමයි දෙන්න යන්නේ. මොකද මේකල මේ වර්ෂන් ගොඩක් දෙන්න යන්නේ නැහැ මේ පාර.
ඒක ගොඩක් හොඳයි. මේ සාමාන්‍යයෙන් මිල පිළිබඳ තියෙනවද මේ අයිඩියා එකක් කීයක් විතර වෙයිද?
අදාළ විදිහට නම් ඒගොල්ලෝ කියන්නේ ලංකාවට මේ 23000ක් විතර වෙයි. හැබැයි ඔගේ ඉන්දියාවෙන් වගේ පොඩ්ඩක් ගන්න පුළුවන් නම් රුපියල් 17000කට 18000කට වගේ ගන්න පුළුවන් ඒ අල්ටිමේට් ඒගොල්ලන්ගේ එඩිෂන් එක.
හරි නම් මේ ලංකාවේ තව ගාන අඩු වෙන්නේ. ලංකාවේ වැඩි වෙලානේ ගාන.
ඕ ලංකාවේදී මම හිතන්නේ මේ අපේ මම හිතා ආණ්ඩුවේ Microsoft එක agreement එකක් කරනකොට ලංකාවේ ගොඩක් කියලානේ මිල යන්නේ. මම දැක බෙදෙන මේ ඇමරිකාවේ යන මිලම තමයි ලංකාවේ දෙකිනේ. නැයි කියලා හිතා ගන්නවා.
ඔය කියන්නේ ඩොලර් ගාන බලපුවම සමානයි නේ?
සමානයි. ඉන්දියාවට පොඩ්ඩක් අඩුවෙන් තමයි යන්නේ. ඒක ඇයි කියන එක නම් මටත් තාම හිතා ගන්න බෑ.
ඔව්.
කලින්ක තව දෙයක් තිබ්බ අර browser මේ අර browser wars තරංගේ.
ඔව්.
දැන් Chrome ඇවිල්ලා වැඩි කාලයක් නැහැ නේ.
ඔව්.
ඒ වුණත් Internet Explorer, Safari, Firefox සෑහෙන කාලයක් තිබ්බා.
ඔව්.
ඔව්.
ඒ නිසා ඔය කට්ටියට ඒක ඔයත් එක්ක experiment කරන්න සෑහෙන වෙලාවක් තිබ්බා නේද?
ඔව් ඒක තමයි.
අනිවාර්යයෙන්.
ඒකෙන් බැලුවම සාමාන්‍යයෙන් Chrome
මෙහෙමයි. ඇත්තටම මම හිතන්නේ Google ගේ approach එක ගොඩක් හොඳයි. මේගොල්ලෝ මේක simple කරගත්තා. මේක ගොඩක් complex කරගත්තේ නැහැ. ගොඩක් අය කරේ මේවට අරවා
මේවා bug managers
දාලා. ඕහෝ මම හිතන්නේ මේක simple. ඒගොල්ලෝ ගොඩක් light weight තියාගන්න try කරනවා. රට මේ මන්නම් ගොඩක්ම දැන් ඇත්තටම මගේ බ්‍රවුසර් පාවිච්චි කරන එකෙන් 98%ක් විතර දැන් මම පාවිච්චි කරන්නේ Chrome. ඉතුරු 2% ගොඩක් වෙලට IE
Chrome එකේ extensions ඇවිත් තිබ්බා නේද?
ඔව් දැන් extension mode model එක තියෙනවා. ඒනට තමයි extensions හොයාගන්න නැහැ නේද? ඔව්.
ඔව් ඒ වගේම කලින් මේ දැන් Chromium project එකට ගිහිල්ලා බලුවාම ඒකෙදි මේ ඒගොල්ලෝ design document ඔක්කොම දාලා තියෙනවා නේ.
ඔව් ඒක නේ ඒගොල්ලෝ plan
මොනවාද. ඇත්තටම ඒක බැලුවට පස්සේ කියන්නේ මාර design එකක් තියෙන interface communication plugin වලට එහෙම තියෙන design එක දැක්කහම මේ වෙන තැන්වල අනිත් බ්‍රවසර්ස් වල තීච්ච නැති ඩිසයින් එකක් තමයි තියෙන්නේ.
අනිත් එක මට තේරිච්ච මේකේ හොඳම දේ තමයි බුද්ධික මේගොල්ලෝ මේ හැම එකම ප්‍රොසෙස් එකකට කඩලා තියෙනවා. ඒක උදාහරණයක් ගත්තොත් ෆ්ලෑෂ් එකක් ලෝඩ් වුණොත් ඒක වෙනම ප්‍රොසෙස් එකක්. එතකොට මේ ෆ්ලෑෂ් එකේ මොකක් හරි දෝෂයක් තිබිලා මේක ක්‍රෑෂ් වුණොත් ක්‍රෑෂ් වෙන්නේ අර ෆ්ලෑෂ් වල ප්‍රොසෙස් එක විතරයි. එතකොට මේ බ්‍රවුසර් එකේ වෙලා අපි ඕපන් කරන page එකට අක්කත් මුළු බ්‍රවුසර් එකට අක්කත් අරන් හිටියේ ටැබ් වලට අක්කත් කිසිම හානියක් වෙන්නේ නැහැ.
මේ අනිත් එක මේ මං හිතන්නේ මේකෙන් ගොඩක් පහර වෙදෙනවා මේ මේ මොනද Microsoft මේ Windows මේ Windows නෙමේ
Internet
Explorer එකට වඩා පහර වදින්නේ Firefox එකට.
ඔව් ඇත්තනම් Firefox
හේතුව මොකද දන්නවද? දැන් මම දැකලා තියෙනවා Explorer IE පාවිච්චි කරන කට්ටිය වෙනස් වෙන්නේ නැහැ. සමහර කට්ටියක් ඉන්නවා ඒගොල්ලන් කොච්චර වඳ browser එකක් ආවත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලන් ට පහර වදි නෑනේ කොහොමත්. ඒ වුණාට දැන් Firefox වලට ගිය කට්ටිය ටිකක් වෙනස් වෙන සුළු කට්ටිය.
ඔව්.
ඉතින් ඒගොල්ලන් හුඟක් වෙලාට Chrome යන ඉඩ
තියෙනවා. ඉඩ තියෙනවා නෙමෙයි හර්ෂ, අපේ ඔෆිස් එකේ දැන් 80% Chrome වලට මාරිලා ඉවරයි.
ඒනම් ඉතින් කාලින්ගගේ මේ
නෑ නෑ ඇත්තට මගේ දැන් මෙහෙමයි මගේ බලපෑමක් කියන්නේ මම කට්ටියට බලෙන් ගිහලා Chrome install කරන්නේ නැහැ නේ. මං කිව්වා මම මෙහෙම එකක් පාවිච්චි කරනවා මෙන්න බලන්න. දැන් කට්ටිය ඊට පස්සේ දැන් හැමතිස්සෙම මොකද අපේ පොඩ්ඩක් අර ටිකක් security ප්‍රශ්නයි ඉඳ මම කට්ටියන් පාවිච්චි කරනවා කියන එක දන්නේ Chrome installation එක අපි පොඩ්ඩක් අර මේ agent headers check කරන හින්ද එළියට යන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට කට්ටිය කියනවා මට මේක install කරන්න ඕනේ කියලා. ඉතින් මට එතනින් දේරන ගොඩක් කට්ටිය දැන් මේක install කරනවා කියලා. ඉතින් මගේ බලපෑමක් නෙමෙයි මෙන්ද නේ මේ කට්ටිය ඒකට මාරු
වෙනවා. ඒකම ගාලින් මේ මම හිතන්නේ මේ තාමත් Firefox වලින් මාරු වෙන්නේ නැතුව සමහර අය ඉන්නේ අර මේ එක්ස්ටෙන්ෂන්ස් නැති ඉන්නේ ප්ලග්
එකේ
ගොඩක් කට්ටිය එන්නේ නේද?
ඔව් ගොඩක් කට්ටිය මාරේ. හැබැයි මම නම් බෞද්ධලිකව කිසිම එක්ස්ටෙන්ෂන් එකක් පාවිච්චි කරන්නේ නැහැ.
හැබැයි මේ මෙහෙම දෙයක් තියෙනවා.
බග් නැතුව බෑ නේද?
වෙබ්සයිට් හදන නිසා ඩෙවලොප්මන්ට් වලට නම් Firefox තමයි මේ දැනට හොඳම බ්‍රවුසර් එක.
ඒ Firebug තියෙන හින්දා.
Firebug. ආ නික ටෙස්ට් කරන්න හැම ඔක්කොම ලේසි නිසා.
ඔව්.
Chrome වල මේ ඩෙවලොප්මන්ට් වලට Chrome පාවිච්චි කරන්න
බෑ තාම. ඔව්. හැබැයි තිලින මේ Chrome වල අර element inspector කියලා එකක් එනවා නේද? ඒක Firefox වලට ටිකක් සමානද?
ඒක මදි නේ. ඒකෙත් තියෙනවා සෑහෙන හැබැයි JavaScript debug එකක් එහෙමත් තියෙනවා. ඒක
හැබැයි මටත් ඒක මේ හොඳට පාවිච්චි කරන්න බැරි වුණා එතන. ඒ කියන්නේ එච්චර ලේසි නෑ මං
හිතන්නේ. ඔව් ඇත්තටම මං අර blog එකේ ඊයර team එක පොඩ්ඩක් වෙනස් කරලා එහෙම කරපු ඉඳන් මම පොඩ්ඩක් ඕකෙන් තමයි check කරේ තිලින. මේ මට ඇත්තන Firebug පාවිච්චි කළාත් එච්චර පුරුද්දක් නැහැ. මේ දැන් ඕකත් පාවිච්චි කරනට එච්චර තේරුමක් නැහැ. වෙනකට මට තේරුණා ගොඩක් දේවල් දැන් අද තිලන Firebug වල වැඩ කරනකොට ඒ වගේ ගොඩක් දේවල් අරගෙනත් මං කරා. ඒක නිසා ඒක සාමාන්‍ය දින හැබැයි Firebug තරම් තාම ඉදිරියෙන් නැහැ නේද තිලන. ඒක ටිකක් සාමාන්‍ය තාම පොඩි මේ කියන්නේ ලදරුවව
දීන්නේ. ඔය මට එකම එක extension එකක් දාලා දෙනවා නම් Chrome එකට මම මේ පාවිච්චි කරනවා දිගටම මේ අර bookmark synchronize කරන්න පුළුවන් එකක් තියෙනවා. bookmark මේ මම දැන් ගේදර පාවිච්චි කරන සහ ඔෆිස් එකේ මම කොහේ ගියත් ඒ extension එක දාගත්තම එක තැනක මේ bookmarks තියෙනවා. ඒක දාගන්න
ඒක නම් හරි හරි ලේසි. මම කරන්න වැඩේ කරන්නේ මම පාවිච්චි කරන USB hard disk එක. මගේ Chrome profile එක දෙන USB hard disk එකේ. එතකොට මම ගෙදර ගිහින් ඒ hard එක යවුවා මගේ profile එක open වෙන්නේ ඒකමයි. ඒක පාවිච්චි කරන්න. ඒ ක්‍රමය.
ඒ hard එක ගන්න ඕනේ.
ඔව් නැත්නම් USB thumb drive එකක් ගමු. thumb drive එක කරන් profile directory විතරක් ඔයාලට දෙන්න. එතකොට මේ password පව තියෙනවා හර්ෂ. ඔයාගේ password save කරපුවා. එතකොට ඔයාගේ history එක. එතකොට
ඔයාගේ profile එකේ තමයි save වෙන්නේ.
ඔක්කොම ටික save වෙන්නේ එතන. ඔයාගේ cache එක පව ඒකේ හිටින්නේ. ඉතින් ඔයාට එහෙම දෙයක් කරන්න. මොකද USB drive වල speed එක ගැනත් ගැටලුවක් නැහැ නේද? දැන් ඇත්තනම USB thumb drive වල ඒක කරන්න පුළුවන්.
ඔව් ඒක නම් ඇත්ත.
හැබැයි ඔගේ තවත් දෙයක් කරන්න පුළුවන් මේ දැන් ඔය මොකද දවක ඩිෆයින් කරන්න පුළුවන් ඉඳ කොහෙද තමන්ගේ ප්‍රොෆයිල් ඩිරෙක්ටරිය තියෙන්නේ කියලා. දැන් තමන්ගේ
පරිගණක
ඕ තමන්ගේ පරිගණක හැමතිස්සෙම කවුරට පාවිච්චි කරනවා නම් පිටায় තමන්ට පුළුවන් අර අපේ බුද්ධික් කරනා වගේ ප්‍රොෆයිල් එකක් හදලා ෂෝට්කට් එකක් දාලා වෙනමම තමන්ට එකක් තියාගන්න. එතකොට වෙන අය ඩිෆෝල්ට් ඕපන් කරාම ඒගොල්ලන්ට වෙන ප්‍රොෆයිල් එකක් එන්නේ. බුද්ධිකට හරි කව ඕපන් කරනලා තමන්ගේ ප්‍රොෆයිල් එක මොකද තමම කැමති නැහැ මගේ බ්‍රවුසර් එකට කට්ටේල් එක මේ වෙනස් කරලා යනවට. මේ වැඩේ කරන්න පුළුවන්. මොකද දැන් අද තිල්න කරා වගේ අනුන්ගේ බ්‍රවුසර් එක ඕපන් කළා Google එක ලොක් කරලා ගියාම මේ කට්ටිය මේල් බලනවා.
ඒ වගේ මේ දෙයක් කරලා ඒ ප්‍රශ්නේ හැබැයි අර අරකේ අර පුරුදු වෙලා ඉන්නේ මේකනේ. bookmarks 10ක් 15ක් ඇඩ් කරපම ඔටෝමැටිකලි අරක සින්ක්‍රොනයිස් වෙනවා. මට මොකුත් කරන්න නැහැ. ගෙදර ගියාම මේ ටික තියෙනවා.
ඔව්.
මම නම් ඔකට පාවිච්චි කරන්නේ Google bookmarks තමයි ඔකට. Google bookmarks ඉතින් ඔතනක තියෙනවා.
ඔව්. ආ ඔව් දිල්නේ.
ඒක පොඩ්ඩක් දැන් සන්නේ. ස්ලෝද හරි. Google toolbar එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ.
අපෝ Google ටූල් බාර් ගෙන් තාම කරදරයක් මම ඒක දාන්නෙත් නෑ
මේකේ තියෙන දැන් මේකේ අපේ Firefox bookmarks normally අපි කරන විදිහට කරන්නේ අර අර software එක අර extension එක automatically ඉතුරු ඔක්කොම ටික කරගන්නවා ඒකනේ අර මේ login එකකුත් දෙනවා ඒක එලීසි තියෙන්නේ ඒක තමයි මචන් වැඩිපුරම මේ ජනප්‍රිය වෙලා තියෙන extension එක මේ Fox marks මං හිතන නමයි
නේද හරි මේ බුද්ධික අපේ අර මේ ශකුන්තලහපු ප්‍රශ්නයක් තිබ්බ නේද මේ Linux සම්බන්ධ ඒක අපි ටිකක් කල් ඇදැද හිටිය උත්තරයක් හොයනවා කියලා මොකක්ද ඒ ප්‍රශ්නේ අතන බුද්ධික
ඔය ඇත්තටම මේ එයාගේ මේ Acer ලැප්ටොප් එකක් කියලා දිනවා දින්නේ එයා කියනවා ඒකේ මේ ටච් පෑඩ් එකේදී එයා ඒකේ ෆීචර් එකට lock and drag කියලා කියලා දින්නේ ඒ කියන්නේ drag කරගෙන යනකොට පොයින්ට් එක lock කරලා දිනවා පොයින්ට් එක රිලීස් කරන්න උනහම තව ටච් එකක් දෙන්න ඕන කියලා මේ ඒ ෆීචර් එක Windows වලදී හොඳට වැඩ කරනවා ඒක මේ Linux වලදී ගන්න කොහොමද කියලා තමයි එයා අහලා තියෙන්නේ. ඒ කියන්නේ ගන්න විදිහක් තියෙනවද? එහෙනම් Fedora වලදී කොහොමද කියලා? එයා Fedora පාවිච්චි කරන්නේ.
ඔව්. මේක ගැන දනිෂ්ක කතා කරලා තිබ්බා Fedora channel එකේදී නේද?
ඔව් කාලෙක ඒකදී ඔයගොල්ලෝ කිව්වේ එතනදී මේ මේ සම්බන්ධයෙන් විසඳුමක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ වගේම අර ඒ කියන්නේ නිකන් කිව්වා මේ කියන Windows වල නැහැ හැම feature එකම මේකේ එනවයි කියලා ප්‍රවෘත්ති වෙන්න බෑ නේද කියලා නිකන් අර කතාවට කිව්වා. කොහමද මට ඇත්තටම මේ කියන්නේ Fedora channel එකේ සම්බන්ධයෙන් මේ නිසි පිළිතුරක් ලැබුණ නැහැ. ඒ වගේම නිකන් ශකුන්දරට පොඩ්ඩක් මම කියන්න කැමතියි. ඒ කියන්නේ පොඩ්ඩක් try කරලා බලන්න කියලා Ubuntu වල වගේ එහෙම තියනවාද කියලා. මොකද මට දැන් මගේ laptop එකේ දැච්චරම මේ කියන්නේ කොහොමද මේකේ ඇත්තටම අර පෙරකී ආයතනයට හා සමාන ආයතනයකින් තමයි මම notebook එකක් ගත්තේ. ඉතින් මේ මගේ ටික කාලයක් ඇද්දි දැන් ටච් පෑඩ් එකේ ප්‍රශ්නයක් ආවා. ඉතින් මම කොහොමද දැන් මවුස් එකෙන් පාවිච්චි කරන්නේ? ඉතින් සාමාන්‍යයෙන් ඔක්ක මේ මගේ HP එකක් තියෙන. ඒකවත් මේ ඕක වැඩ කරනවාද කියලා බලන්න උත්සාහ කරන්න උන්නේ නැහැ මට ඒ ගැටලු හින්දා. මේ ශකුන්දරට අපි කියන්න කැමති ඒ කියන්නේ මේ Ubuntu live CD එකක් වගේ දාලා හරි මේ බලන්න කියලා. ඒ කියන්නේ ඒක අඩුම ගන්න කියන්නේ Fedora විතර වල විතරද නැත්ේ feature එක සමානද? මොකද මේ Ubuntu එකේ කලින් features කියන්නේ අර පොඩක් පාස් කරන් තියෙනවනේ සමහරලාට. ඉතින් ඒ හින්දා සමහරලාට මේ Ubuntu ලැබිලා තියෙනවද කියලා පොඩක් බලන්න කියලා.
ඔව් හැබැයි මම දන්න තරමින් දනිෂ්ක සකුන්තල මිට කලින් Ubuntu වල තමයි හිටියේ.
හිටියේ. ඔව් පස්සේ මාරුනේ නේද?
ඔව් ඒක නිසා ඒක පොඩ්ඩක් සකුන්තලලකින් අපි අහලා බලමු. තව මොනවා හරි තියෙනවද හර්ෂ අලුතෙන් දෙයක්?
Fedora සම්බන්ධයෙන් පොඩි දෙයක් කියන්න ආරංචියක් තියෙන මේ Fedora 11 වල තියෙන මේ දෙයගොල්ලෝ මේ කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ දැන් Fedora 11 එක බූට් එද්දී ෂට් ඩවුන් එද්දී ඉක්මනට ඒ කටයුතු සිදු වෙන්න. ඒ කියන්නේ බූට් වීම තප්පර 20කදී වගේ මේ කරගන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ මේ ලොගින් ස්ක්‍රීන් එකට බූට් වෙන එක.
ඔව් Windows 7 දැක්කා මේක කරන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. මොකද Windows 7 නම් තප්පර 10කින් වගේ බූට් වෙනවා.
ඒ වගේම තව එක තියෙන ස්කීම් එකේ පොඩි මේ වෙනසක් වෙනවා. ස්කීම් කියන්නේ මේ මෙතඩ් එකේදී ඉස්සරහට එනවා මේ ඒකේ තියෙන අර පොඩි පොඩි ගැටලු විසඳගෙන iBus කියලා එකක් තමයි මේ Fedora 11 එකේදී ඉඳලා මේ රිලීස් ඒ කියන්නේ භාවිතා වෙන්නේ. ඒ ක්‍රමයේ එතකොට මේ සිංහල සඳහාත් ඒ අදාළ වෙනස්කම් කරගෙන යන්න දැන් පහු ගිය මාසේ මේ සිංගල් වලට වැඩ කරන ප්‍රවීන් කතා කරා. මේ ඉතින් iBus කියන ක්‍රමය තමයි එතකොට Fedora 11 වලදී ඉඳලා මේ වෙන පාවිච්චි කරන්නේ ස්කීම් වෙනුවට.
ඔව් කාලෙක මම හිතන්නේ අදට එච්චරයි වගේ නේ. දැන් අපි පැය කමාරක් විතර කතා කරලානේ අද.
ඔව් ඒක තමයි පැය කමාරකටත් වැඩිද. ඔව් ඒ වගේ නේ පැය කමාරක් වගේ. එහෙනම් කට්ටියට වෙන මොකුත් කියන්න දේවල් තියෙනවද?
නෑ නේ අපි ගොඩක් කතාත් කරා.
අවසාන වශයෙන් එක දෙයක් කිව්වනම් හොඳයි
කියලා. මොකක්ද දන්නවද?
බුත් කහලින්ග?
ඔව් මොකක්ද?
ඒ අර මේ අද ගොඩක් අර මේ විවේචන පත්‍ර පොඩ්ඩක් බර වුණා. කට්ටිය හිතන්න එපා අපි මේ වැඩතරහන මේ විවේචනය කරන්න කියලා කියලා. ඒ වුණාට ඇත්තටම මේ දැන් අනිත් ක්ෂේත්‍රවල ඇත්තටම මාධ්‍ය වලින් ගොඩක් වෙලාට කතා කරනවා. ඒ කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනසක් වුණත් ඒකට අග්ගාල මාධ්‍ය වලට එනවාට තොරතුරු තාක්ෂණය පැත්තෙන් වෙන අඩු කියන්නේ හොඳ සුවාගැනීමක් වුණොත් ඒක ගැන කතා කරනවා. අඩුපාඩු ගැන එහෙම කතා කරනවා අඩුයි. ඉතින් මොන හරි දෙයක දිනුවක් ඇතින්නේ ගොඩක් වෙලාට මේ සමාජ කතා වෙන්න ගත්තාම ඉතින් ඉතින් මෙහෙම කතා නොකරත් බෑ නේද?
ඔව් ඇත්තටම මේ
කාට හරි හිතෙන්න පුළුවන් මොකද ටෙක් කතා නව මිනි වැඩසටහන නිකන් බයින්නම තියාගත්තයි කියලා අපි.
නෑ එහෙම නේ අපිට දැකපු දේවල් අපි ඇත්තටම ටෙක් කතා කියන්නේ අපි දැකපු දේවල් අපි එක්ස්පීරියන්ස් කියන්නේ අපි පෞද්ගලිකව අත්දැකපු දේවල් ගැන කතා කරන තැනක් නේ මේක ඇත්තටම. මොකද මේක මේ ෆෝමල් දෙයක් නෙමෙයි ඇත්තටම මේක කට්ටියක් එක්ක හැමෝත් එක්කම අපේ අත්දැකීම් බෙදා ගන්න සහ අපේ දැනුම් බෙදා ගන්නයි. දැන් ඇත්තටම දැන් ওই ප්‍රශ්න අහනකොටනත් අපි අද කතා කරේ ඒකයි. කො සමහර අය කියන අපිට මේ ගැන පෞද්ගලිකව පිළිතුරක් ලබා දෙන්න කියලා. ඇත්තටම අපි එලට පෞද්ගලික පිරිතුරක් ලබා දෙන්න නැත්තේ තවත් කෙනෙක්ටේ ගැටලු ආවොත් අපි මේ කතා කරලා මේකෙන් කරාම ඒකට විසඳුමක් තවත් කෙනෙක්ට බලා ගන්න පුළුවන් නිසා. මොකද අපි මේක පෞද්ගලිකව හැම කෙනාටම පිළිතුරු දෙන්න ගියොත් එහෙම වෙන්නේ ඒ මේ ප්‍රශ්නේ අහන අහන වෙලාවට අපිට හැමතිස්සෙම මේ පෞද්ගලිකව එක එක කෙනාට උත්තර දෙන්න වෙනවා. අනික මෙතන අපේ පරමාර්ථය මම දන්නේ නැහැ ටෙක් කතාවල දැනුම බෙදා ගැනීම. ඒ කියන්නේ අපේ දැනුම විතරනේ ඕගොල්ලන්ගේ දැනුමත් අපිත් එක්ක බෙදා ගන්න. අපේ වරදක් තියෙනවා නම් අපිට පෙන්වන්න මෙහෙම දෙයක් පුළුවන් නේද? දැන් මොකද අපි වැඩසටහන ගියාම කමෙන්ට් වල දැකලා ඇති ආ ඕක කරන්න බලන්න ටූල් එකක් තියෙනවා. මේක පොඩ්ඩක් බලලා දැන් උදාහරණයක් ගත්තා අපි .net ID ගැන කතා කරනකොට අපි නැකවට එක්කෙනෙක් ID එකක්
දීලා තියෙනවා.
හොයලා දුන්නා. ඉතින් ඒ වගේ දැනුම බෙදා ගන්න තමයි අපිට එක්ක කතා යොදා ගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ අත්දැකීම්. අත්දැකීම් වලින් මයි දන්නේ ගොඩක් දැනුමට වඩා අත්දැකීම් තමයි වටිනා කමක් තියෙන කියලා මට හිතෙනවා.
ඒ වගේම කාලින්ග මේ දැන් අපි කියනවා අද මොනවා හරි අපි කව කියන්නේ ආයතනයක් හරි මොනවා හරි විවේචනය කරා නම් ඒව මේ ධනාත්මකව කරපු විවේචනනේ. කියන්නේ ඒකව හදාගන්නේ කියලා දැන් අපිව කවුරු හරි විවේචනය කරොත් අපි අනිවාර්යයෙන්ම එතන කියන්නේ විවේචනය කරපු පුද්ගලයාගේ මේ දේවල් හොයන්න නැතුව ඒ කරුණ දිහා බලලා අපි හැදෙන්න බලනවා. අපි බලාපොරොත්තු වෙන මේ අනිත් දේවලුත් يعني අනිත් අයත් ඒ වගේ වෙයි
කියන එක තමයි. අපි කට්ටියටත් කියනනේ බුද්ධික අපේ දේවල් තියෙන නම් අපිට වරදේ තියෙනවනේ ඒවා අපිට කියන්න කියලා.
ඔව් අනිවාර්යයෙන්ම අපිට කියන්නේ කමෙන්ට් එකක් දැම්මොත් අපි ඒක පබ්ලිෂ් කරනවා. ඒ වගේම info@techkatha.com වලට ලියලා එවන්නත් පුළුවන් ඕනේ කියලා. මේ ඒකම අපි මේ තව අපි අහන කට්ටියකින් මේ ඉල්ලා සිටිනවා. ටෙක් කතා ලයිබ්‍රරි එක අපි හදන්නේ දැන් බොහොම කිට්ටුයි. ඒකට මේ රිසෝර්සස් එකතු කරලා
හැමෝටම කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් නේ. තමන්ට වීඩියෝ එකක් හදලා දෙන්න පුළුවන් නම් තමන්ට මොකක් හරි අපි හිතමු how to එකක් ලියලා දෙන්න පුළුවන්.
ඔයගේ මොනවා හරි ගැන ආටිකල් එකක් ටියුටෝරියල් එකක් ලියන්න පුළුවන් නම් ඒවා ලියලා සිංහලෙන් ලියලා එවන්න අපිට. ඒ වගේම වීඩියෝ ස්ක්‍රීන් කාස්ට් හදන්න පුළුවන් නම් මොනවා හරි ගැන මේ ඒවා හදලා YouTube ඔකේ පබ්ලිෂ් කළා අපිට එවුවත් කවන්නේ
නැත්නම් වීඩියෝ එක අපිට දෙන්න අපි
YouTube වලට දාන්න.
ඔව් තව එකක් තමයි ඒවා මේ අපේ දේවල් හැටියෙන් නෙමෙයි ඇත්තටම ඕගොල්ලෝ දේවල් හැටියට ඕගොල්ලන්ගේ නම් වලින් අපි පළ කරන්නේ ඒවැයි කිසිම ක්‍රෙඩිට් එකක් අපි ගන්නෙ නැහැ.
ඔව් ඇත්තටම ඒ කියන්නේ නම ඊමේල් එක ඔයාගේ වෙබ් එකක් තියෙනවා නම් ඒක දාලා ඔක්කොම විස්තර දාලා එවන්න අපි ඒවත් එක්කම දානවා. ඒ කියන්නේ ඔය කතරු අයිතිය ඒ අදාළ එක්කනට තියෙනවා.
අදාළ එක්කනට තියෙන හැබැයි ඒ දානේව අපි ඕපන් ඩොකියුමන්ට් සහ ඕපන් සෝස් ඕඩියෝ හැටියට වීඩියෝ හැටියට දාන්නේ. ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඒක අරගෙන ඒ අයට පාවිච්චි කරන්නත් පුළුවන් වෙන විදිහට තමයි දාන්නේ. මොකද අයිතිය කිසි කෙනෙක්ට තියාගන්න විදිහට අපි ඒව දාන්නේ නැහැ. ඇත්තට මේ ක්‍රියේටිව් කොමන්ස් ලයිසන්ස් අනුව තමයි දාන්නේ. ඉතින් ඒ ලයිසන්ස් එක අපේ සයිට් එකේ යටම තියෙන ඒකෙදි තියෙනවා කන්ටෙන්ට් එකකට මොනවද කරන්න පුළුවන් කියලා. ඒ යටතේ තමයි ඕගොල්ලෝ දිනේවත් දාන්නේ. නමුත් අපි කිව්වේ ඒගොල්ලන් ඒක ලැබෙන්න ඕනේ ඔබට ලැබෙන්න ඕනේ මේ
ක්‍රෙඩිට් එක හම්බ වෙනවා.
ක්‍රෙඩිට් එක ඇත්තටම ඕගොල්ලන්ට අපි දෙනවා. ඒ වාගේ නමින් තමයි ඒක පළ කරන්නේ. ඉතින් ඒක නිසා එහෙම අපේ නම් දාගෙන අනුන්ගේ දේවල් අරන් අපි මේවා කරන්නේ නෑ කවදාවත්.
ඒ වගේම කලින් අර අනුන්ගේ දේවල් එවන්නත්
ඔව් අනුන්ගේව කොපි කරලා අපිට එවන්නත් එපා. ඒක අපි
අතර හොයලා ඒක නේ මොකද ක්‍රෙඩිට් එක දෙද්දී කියන්නේ යාළුවගේක එවන්න එපා අපට. ඒ කියන්නේ අවංක වෙනකොට අපටත් අර පොලිසියෙන් පන්නනවා වගේ එකක් ගන්න ගිහලා බලන්න බෑ කවුද හැදුවේ කියලා නේද.
ඔව් ඒක ඒකෙදි තමන්ගේ හෘද
සාක්ෂිය එවන්නත් පුළුවන් නේද එහෙම.
මොකද දනිෂ්ක
කලින් අපිට දැන් අපිට දැනට අපි ටෙක් නිවුස් කියන වගේම අපේ යාළුවන්ට පුළුවන් මේ එයාලට
තමයි
ටෙක් නිවුස් එක ඔව්
ඔව් ඒක info@techkatha.com වලට එවන්න පුළුවන්. නැත්නම් අපේ Skype එකෙන් ඕනත් મેසේජ් එකක් පොඩ්ඩක් තියලා තියෙන මේ වගේ දේවල් තියෙනවා කියලා.
කැමති ඒ වගේම ප්‍රදර්ශන වැඩමුළු මොනව හරි තියෙනවා නම් يعني සිංහල යුනිකෝඩ් සම්බන්ධව හරි මොනව හරි තාක්ෂණික දේවල් සම්බන්ධව තියෙනවා නම් මේ ඒව ගැන අපිව ටිකක් දැනුවත් කරන්න. එතකොට මේ අපිට මේ හරහා කියන්නත් පුළුවන් ඒව ගැන. ඒකම අර අපි ගිය සතියේ කතා කරා වගේ අපිට ඒ කියන්නේ ටෙක් කතාවල මොනවා හරි මේ දෙයක් ඒ ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කරන්න පුළුවන් නේද?
ඔව් අනිවාර්යෙන්. තමන්ගේ ඉස්කෝලේ හරි නැත්නම් යුනිවර්සිටි එකේ හරි නැත්නම් පෞද්ගලිකව හරි මොනවා හරි ඒ කියන්නේ තාක්ෂණික සම්බන්ධ ඉවෙන්ට්ස් තියෙනවා නම් ඒ සඳහා පබ්ලිසිටි එකක් අපි ලබා දෙන්න සූදානම් නේද බුද්ධිග? ඔව් මේක නොමිලේ අතන මේ
මුදල් ඔය එක මේ අපි ප්‍රශ්න අහපු අය දැන් බලන් ඉන්න ඇති සමහරුන්ගේ ප්‍රශ්න වලට අපි උත්තර දුන්නේ නැහැ. ඒ වේදී අපිට මේ එක්ස්පෙරිමන්ට් කරලා බලන්න ටිකක් තියෙනවා නේද?
ඔව් ඇත්තටම ඒක ගැන නම් ගොඩක් සමාව ඉල්ලනවා. මොකද අපිට මේ දවස්වල තිබ්බ කාල වේලාව මදිකම අපි හැමෝටම තියෙන ගැටලුව මේ ඉතින් ඒක නිසා ඒව ගැන බොරු උත්තර දෙන්න බැරි හින්දා ඒව ගැන පොඩ්ඩක් පරීක්ෂණ
පාත්. ඒ නිසා අපිට තවත් සතියක් හරි දෙකක් හරි වගේ කාලයක් දෙන්න අපි අනිවාර්යෙන් මොනවා හරි මේ උත්තරයක් හොයලා දෙන්නම් ඒකට.
ඔව් හැමදෙකෙච්ච එක දෙයක් තියෙන බුද්ධික. ටෙක් කතා වලට මේ ඉක්මනට පිළිතුරු ඕන ඇයිට අලුත් දෙයක් අපි කරා නේද? ටෙක් කතා Google group එකක් තියෙනවා දැන්.
ආ ඔව් ඒකම මුලදීම කියන්න හිටියේ ඒක අමතක වුණා නේද?
ඔව් ඒක තමයි. මේ ඒක ඇත්තනම මේ ටෙක් කතා දැන් ඕගලන්ට ඒක කමියුනිටි එකක් අපි හදලා තියෙනවා. ඔගලන්ට Google ගුප් එකට ජොයින්න පුලන් එක්කතා වෙබ්සයිට් එක දකුණු පැත්තේ තියෙන Google ගුප්ස් කියලා එකට ඔගලන් ඊමේල් එක දීලා ඔගලන් රෙජිස්ටර්න්න පුළුවන්. එතකොට තවත් එක්කතා අහන අය ඒක සම්බන්ධලා ඉන්න. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් උදහස් මේගොල්ලොත් එක්ක ප්‍රශ්න තියෙනවා ගැටලුවක් අහන්න පුළුවන්. ඒක එතකොට ඒගොල්ලෝ උත්තර දෙය ඒගොල්ලෝ උත්තර දෙන්න මෙර අපි ඉන්න අපි හරි උත්තර දෙන්න.
ඒ වගේම මේ ඒකෙදි කතා වෙන අපිටම කියන්නේ වැදගත් ඒ කියන්නේ මොනවහරි වැදගත් ප්‍රශ්නයක් ආවොත් ඒව සම්බන්ධ වැඩි පැහැදිලි කිරීමක් තියෙනවා නම් අපි
එක කතායකට
අරගෙන ඒක සම්බන්ධ පැහැදිලි කිරීමක්
කතා කරන්නත් අපිට පුළුවන්. ඒක හැබැයි අපි පොඩ්ඩක් ඉල්ලා සිටිනවා ඒකේ ප්‍රශ්න අහනකොට පොඩ්ඩක් සිංහල ඉනිකේ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද සිංහලෙන් ගොඩක් මේ දේ වෙනවා නම් අපි කැමති. හැබැයි ඉංග්‍රීසි භාවිතයට කිසිම අපේ අකමැත්තක් නැහැ. ඉංග්‍රීසි උනත් භාවිත කරන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි නේද අදට ටෙක් කතා ඇච්චර කට්ටියටම කියන දේවල් මොනහරි නැහැ කියලා.
තාම ඉන්නව නේද අපේ කට්ටිය?
ඉන්නව.
මේ අද ඉතින් මලින්ත සම්බන්ධ කරගන්න බැරනා මේ ඒ ගැන පොඩ්ඩක් සමාව ඉල්ලන්න ඕනේ. මොකද ඇත්තන අපි මේ මලින්තත් එක්ක කතා කරන්න කියලා තාක්ෂණික ගැටලු ටිකක් ආවා. මලින්තගේ ස්කයිප් මොකද අලුත් කම්පියුටරේ ගත්තා ඉඳන් අනික මලින්ත නිදිමතයි කියලා නිදාගන්න ගියා. මොකද මේ මලින්තට රෑ වෙනකන් නැගිලා ඉන්න බැරි ගැටලුවක් තියෙනවා. අද ටෙක් කතා අද පටි කතා කරලා ඉවරනකොට වෙලාව දැන් ඇත්තනම රෑ 12යි. එහෙනම් හැමෝටම
සුභ සතියක්
කියලා
සතියක්. ඒ වගේම මේ දනිෂ්ක මේ හර්ෂ තිල්න එහෙනම් සුභ සන්ධ්‍යාව.
ඔව් බොහොම ස්තුතියි.